හැම දෙනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේටත්, තථාගතයන් වහන්සේ නිසා බිහිවුණා වූ ධර්ම රත්නයටත්, ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණා වූ ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අපි අද භාවනාවට තෝරගත්තේ ආනන්ද සප්පාය සූත්‍රය. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාගතුන් වහන්සේ කුරු රට කම්මස්ස ධම්ම නම් වූ කුරු රට වැස්සන්ගේ නියංගමක් වේද එහි වැඩ වසන සේක. එකල්ලි වනාහි භාගතුන් වහන්සේ භික්ෂුන්ට මහණෙනී ගියා කතා කළ සේක. පින්වතුන් වහන්සේයි ඒ භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාළේ, මහණෙනි, කාමයෝ අනිත්‍ය හිස්ය, විනාශවන්නා වූ විනාශවන ස්වභාවය ඇත්තා වූ මහණෙනි, මේ මායාවකින් කරන ලද්දක් වැනි අඥානයන් විසින් මගේ කියන ලබන්නා වූ මෙලොව ඇත්තා වූ යම් මනුසකාම ගුණයෝ වෙද්ද, පරලොව ඇත්තා වූ යම් දිව්‍යකාම ගුණයෝ වෙද්ද, මෙලොව ඇත්තා වූ යම් මනුසකාම සංඥාවෝ වෙද්ද, පරලොව ඇත්තා වූ දිව්‍යකාම සංඥාවෝ වෙද්ද, මේ දෙකොටස මාරයාට යටත්ද? මේ මාරයාගේ ස්ථානය වේ, මාරයා දමන කෑම වේ, මාරයාගේ කොටු වේ. මේ කාමයන් අරමු කොට සිත්ති හට ගන්නා වූ දැඩි ලෝභයේද, ව්‍යාපාදයේද, අන්‍යයන්ට වැඩියයි වැඩියෙන් කිරීමේයි කියලාද සාරම්භයේද යන අකුසලියු පවතිත. ඒ අකුසලියු මේ ශාසනෙ හික්මෙන්නා වූ ආර ශ්‍රාවකයාගේ අන්තරාය පිණිස හටගනිති. එතකොට මේකේ බුදුහාමුදුරුව පෙන්නන මේ පාලි භාෂාවේ අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයාකත මේතම් භික්කවේ බාලලාපනා කියලා. මේ කාමයේ කියන එක අනිත්‍යයි. අපි දන්නවා මේ කාමයේ සංකප්ප රාගු පුරිසස්ස කාම, ඒ කියන්නේ ඒක සකස් කරපු දෙයක් තමයි මේ සංකල්පයේ කියන්නේ. ඊළඟට පෙන්නනවා මේක මේ කාමයේ කියන එක තුච්ච දෙයක්. මුසා මෝස ධම්ම අපි දන්නවා යම්කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවා නම් නිර්වාණයයි කියන එක. මයාකත මේතම් මායාවකින් කරන ලද්දක් වැනි බාලලාපන බාලයාගේ වචනයකින් සිදුවුවක් වෙනවා කියන. ඉතින් ওই බාලයා තමයි හරියට අපිට කාමයන් කියන්නේ නැති කරන්නේ. නැති කාමයන් කියන්නේ වියත් ඇති කරන මතකද පැහැදිලි කර අර විශ්වවිද්‍යාලේ ළමෙක් කිව්වයි කියලා අර කාන්තාවගේ ශරීර කොට්ටාසයක් වර්ණනා කළා. එතකොට ඒ අවස්ථාවේ අර මාගේ යාළුවා කිව්වා මේ බෝධිසත්වය සහ නරුමියෝ කියලා ඒ පුද්ගලයාට. එතකොට ওই විදිහට ඒ නැති කාමයන් නැති කරන අපි ඔබ සාකච්ඡා කරා කුසලී මුවාවෙන් හරි ඒ තමන්ගේ ගෙදෙට රිංගන අර ටිකට් පොතක් අරගෙන ඉන්නේ ඕගොල්ලෝ නාට්‍ය බලන්න නැතුව ඉන්නවා. එයා එනවා ටිකට් පොතක් අරගෙන මේ පන්සල් ආධාර වෙනස මේ නාට්‍යයක් පෙන්වන පොඩ්ඩක් එන්නේ කියලා. ඉතින් මේක පන්සල්ට ආධාරයක් වහම කුසලයක් කියලා හිතලා ගන්න. ගියාට පස්සේ ඉතින් අර ජහජරා ඔක්කොම පෙන්වන නැති කාමයන් කියන ඒවා ඇති කරනවා. එතකොට ඔය කාම සංඥා කියලා කියන්නේ ඉතින් මේ සංස්කාරය නිසා විඥානීය පැවතීමට ඇති කැමැත්ත තමයි කාම සංඥාව කියන එක වෙන්නේ. දැන් මෙතන මෙයාට පේනවා මේ කාම සංඥා සම්පරායක ditta ධම්ම මේ දෙකම මාර දෙයියන් මායයට යටත් වෙනවා. මාරස්ස විසෙව මායාවේ ස්ථානේ ඩොමේන් එක වෙනවා. මාරස්ස නිවාපෝ මායා දමන කෑම ඒක හරියට ඕගොල්ලෝ ඉන්නේ මේ මාරයගේ කුකුල් කොටුව ඇතුලේ. එළියට පැන ගන්න හදනකොට මාරයා උන්න කෑමක් දානවා. අර කෑම චුට්ටක් දැම්මම ආපහු කුකුල් කොටුව ඇතුළටම එනවනේ. එළියට පයින් එක. අන්න ඒක කෑම. මාරස්ස ගෝචරෝ. ක්‍රේන්ජේ. ඒ කියන්නේ දැන් ඕගොල්ලන් යම් කිසි දෙයක් දිහා බලලා මේ දේ බොහොම හොඳයි කියලා ගන්නවනේ. ඒ දුර ඒ දකින දේ මාරයාගේ ක්‍රේන්ජ් එකේ තියෙන. එයාටත් පේනවා මෙයා මේකට කැමති. අන්න ගොඩෝටෙන් එළියට පයින් නැදනකොට ඔයා මේකට කැමතිනේ කියලා දුන්නාම ආපහු මේක ඇතුළට වැටලා ඉන්නේ. එතකොට මෙයා තේරුම් ගන්නවා මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? අභිජ්ජා ව්‍යාපාද සාරං. මහණෙනිලා අරි ශ්‍රාවකතෙන් මෙසේ ප්‍රත්‍යාවේශ කෙරේ. යම් ditta ධාර්මික කර්මයොත්, යම් සම්පරායක කර්මයොත්, කාමයොත්, ditta ධම්මික කාමයොත්, සම්පරායක කාමයොත් එද්ද යම් ditthadhammika kama sanya kenukut yam samparayika kama sanya kenukut edda tela kama kama sanya yana dekama මරුට තැන් වෙනවා. මරුට විශේෂ වෙනවා. මරුගේ නිවාපයයි. මරුගේ ගෝචරයි. මේ කාමගුණ විශේෂ මානසික අවිද්‍යා ව්‍යාපාද සාරම්භ යන තෙල ලාමක අකුසල ධර්මිය පවත්නා. ඒ තුන් කෙනසුන් මේ සසනේ හික්මෙන ආර ශ්‍රාවකයාට අන්තරාය පිණිස වෙත. මම කාම ගුණ ලෝකේ මැඩපියා දැහැන් අරුණි. ඒ කියන්නේ බෝධිපාක්ෂික ආරණ අදිෂ්ඨාන කොට වාසය කරන්නේ නම් ඊතයි. මම ඉපළු මහත්ගත වූ සිතින් කාම ගුණ ලෝකේ මැඩ පවත්වා සිතින් බෝධිපාක්ෂික ආරුණ අදිෂ්ඨාන කොට වාසය කරන්නා වූ මාගේ සිත යම් සිතේ හටගන්නා වූ පවිතු අකුසල් වූ අවිද්‍යාවෝ ව්‍යාපාදියෝ සාරම්භියෝ දෙවෙත් ඔහු නොවන්නා වූ ඔවුන්ගේ දුරුකිරීමෙන් මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ. පාලි භාෂාවෙන් පෙන්වන අප්‍රමාණං සුභාවිතා කියලා. මෙසේ පිළිපන්නා වූ එයි බහුල කොට වාසය කරන්නා වූගේ සිත රහත් බවට හේතු විදර්ශනාවෙන් හෝ ධ්‍යානයට හේතු සමාධිය හෝ පහදී. මනා පැහැදීන් ඇති කල්ලි මේ භවයෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. නමුත් ශරීරයාලී මිදීමේ මරණයෙන් මත්තේ යම් කාරණයකින් මේ භික්ෂුව උපදින්නා විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ත්‍ය ධ්‍යාන සමාන වූවක් වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ පළමු වන කෙලසුන්ගෙන් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. ඉතින් මේ පෙන්වන්නේ මොකද්ද මේ බුද්ධලයා කල්පනා කරන මේ අපි හැමෝම ඉන්නේ මේ මාරයේ කුරුල් කොටුවේ. මම සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා මම මේ කුරුල් කොටුවෙන් එළියට පැන ගන්න. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කිව්වම ආර්ය අෂ්ටාංග මාර්ගය, සප්තපුඤ්ඤාංගය, ওই පංච ඉන්ද්‍රියම්, පංච බලයම්, විරිය හතර, ඒව ඔක්කොම වැඩ. ඒවෙන් එක ඒව භාවිතා කරලා මේ මාරයේ කුරුල් කොටුවෙන් එළියට පැන ගන්නවා කියලා අදිෂ්ඨානය. අන්න ඒකෙන් තමන්ට පුළුවන් වෙනවා. අන්න අපමාණං ස්වභාවිතම ඉන්න මේ රූපේ ජරාවක් මල මුත්‍රා ගොඩක් කියලා දැනගෙන ඒකෙන් එළියට පැන ගන්න පුළුවන්කම කියන එක යට ඇති වෙනවා. ඉතින් මේක පැහැදිලි කරගන්න අපි මේ ඩයග්‍රෑම්ස් වලට යමු. පළවෙනිම අපි අග්නිත් බ්‍රහ්ම ලෝකේ රාතන් වහන්සේලට කෘතඥතාවය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නාට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේ දෙවෙනි ස්ලයිඩ් එකේ උගලන්ට පේනවා මෙතන මේ කාමයේ කියන එක හඳුන්වා දීම කියන එක මෙතන පෙන්නනවා. කාමයේ කියලා කියන්නේ මොකක්ද ඉස්සෙල්ලාම? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන එක. සංකල්පය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට මේ සංකල්පයට එන්නේ කොහොමද? මේ කබලින්කාර ආහාර සුබයි. සුබේට නිත් එක්ක හවලා සුඛයි. ඒ සුඛේ තමයි අත්තවුනේ. අත්තවුනෙන් පස්සේ ප්ලෑන් එකක් ගහවන්න සංකප්පේ. එතකොට කාමයේ කියන්නේ මොකද්ද? මේ සංකප්පයට රාග වෙලා තමයි කාමයේ කියන එක ඇති වෙන්නේ. එතකොට එහෙමනම් මෙතන සමුදයක් තියෙනවා. හට ගැනීමක් කියන එක තියෙනවා. මෙතන සමුදයක් තියෙනවා නම් අස්තංගමයක් තියෙනවා. මේක නැති වෙනවා නම් මේ සංකප්පයන් කතාවල් නැහැ. එතකොට එහෙනම් අනිච්චා භික්කවේ කාමා කියන එක මෙතනින් වැටෙනවා. මේක සමුදයක් තියෙනවා, අස්තංගමයක් තියෙනවා කියන එක. ඊළඟට අපි යමු මේ දෙක B diagram එකට. මේක තමයි ඔය ස්ටෙප්ස් ටික පෙන්වා දෙන්නේ. හැම රවුමකම තියෙනවා ස්ටෙප්ස් 7ක්. එතකොට ඒ හැබැයි තින් රවුම් 90 තමයි මේ ස්ටෙප්ස් සිග්නිෆිකන්ට් වෙන්නේ. එතකොට දැන් අපි මේ ස්ටෙප්ස් 7 හඳුන්වා දීම තමයි මෙතන තියෙන්නේ. දැන් බලන්න දැන් ඕගොල්ලෝ කවුරු හරි මිනිස්සෙක් දැක්ක ගමන් ඒ මිනිස්යාගේ හුලම් පාරවත් වදින්නේ නැතුව එකපාරටම සුබයි කියලා ගන්නවා. මෙයා හරි ලස්සනයි. මොකක්වත් හම්බුනේ නැහැ. කොහෙන්ද යාවේ? මෙන්න මේ පරාමාසයේ ඇතුලේ ඉඳලා අන්න සුබයි කියලා ඔන්න ඉදන් සච්චිය කරා ඇදිලා එන සුබයි කියන එක. ඒක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊළඟට දෙවෙනි ස්ටෙප් එක තියෙන්නේ මතකද අර කට්ලට් උදාහරණේ. කවුරු හරි පිඟානක් කට්ලට් පිඟානක් ගෙනත් තියෙනවා මේසයක් උඩින් දැක්ක ගමන් අන ලයිට් එකපත් වුණා වගේ අන්න සුබ කියන කතාව ආවා. ඊට පස්සේ තව මිනිස්සෙක් ඇවිල්ලා පිඟානම අරගෙන ගියා නම් අපිට ඇති සතුටක් නැහැ. කට්ලට් ටික තියෙනවනම් අන්න තමන්ට ඒක ඒ සුඛයි කියන කතාව එනවා. එතකොට ඒක එන්නේ කොහොමද? අර සුබේට කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන් කම. ඒ කියන්නේ නිත්‍යභාවයක් කියන එක එකතු වුණා කියන එක තමයි මේ පෙන්නන්නේ. ඔන්න දෙවෙනි ස්ටෙප් එක තමයි ওই නිත්‍ය කතාව. එතකොට සුබේට නිත්‍යක් ආවම දැන් කට්ලට් තියෙනවා කියලා අන්න සුඛයි. පේනවද? එතකොට මේ මෝහගතිය ඉඳන් මේ රේඛාවේ මෙන්න සංඥාවට ඇඟිලි දික් කරන්න සුඛයි කියලා කියනවා. කට්ටක් කතාවදී සුභය අන්න ඒක තියනවා කියන නිත්‍යභාවය. ඉතින් අපි දන්නවා අදත් ආදානෙන් එහෙම තමයි ඔක ඇති වෙන්නේ නිත්‍යභාවය. සුභයට නිත්‍ය එක්කවලාම සුඛයි. එතකොට මෙතන ඕගලන්ට පේනවා මේ කාමරාග අනුසය කියලා ලකුණු කරලා තියෙනවා මේ රේඛා. මෝහාගති ඉඳන් සංස්කාරයට. ඒ වගේම මේ ඒරියා එකක් ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. මෙතනින් මේ කොළපාටයි කියේ ඕගලන්ට පේනවා මේ ඇරෝ එක මේකේ භාගයක් දුර ගිහිල්ලා එතනින් සුභයි කියලා ඇවිල්ලා ඒ නිත්‍ය ආවෝ මේ කාමරාග අනුසය රේඛා මේක නිකන් ත්‍රිවිසීමක් වගේ එතන තියෙනවා. එතකොට ඒක තමයි මේ කාමරාග අනුසය ඒරියා එක කියලා කියන්නේ. ඉතින් දැන් මේ සුභේට නිත්‍යක කවල දැන් අපි මේ ඇඟිලි දික් කළා කියන අර ත්‍රිරේඛාවෙන් පෙන්වන්නේ සුඛයි. සංඥාව සුඛයි කියන එක. ඉතින් සංඥාව සුඛයි කියලා කිව්වා නම් ඒ කියන්නේ ඉතින් වේදනාව සුඛයි කියන එකයි. ඒකෙන් කියන්නේ සංඥාවෙන් අනුමත කළා නම්. එහෙනම් ඉතින් තුන්වෙනි ස්ටෙප් එක වෙන්නේ මෙන්න මේ සුඛයි කියන එක. ඉතින් ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක වෙන්නේ මේ සුඛය පරාමාසගත වෙනවා. සුඛේ පරාමාස ගත වුණාම ඕන්න දැන් අපි ඕක ගන්නවා අත්තා කියලා. එහෙනම් පස්වෙනි ස්ටෙප් එක වෙන්නේ මෙතන මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉඳන් බයාගතිය දක්වා එක රේඛාව අපි ඇඳලා නැහැ. ඒක ඇඳලා එතනින් අපි ලකුණු කරගන්නවා පහ අත්තා කියලා. එතකොට අත්තා කියලා ගත්තට පස්සේ දැන් බලන්න මෙතන දැන් සුඛය තමයි පරාමාස වුණේ. සුඛේ පරාමාසයල අත්තා තමා කියලා ගත්තට පස්සේ අන්න තමන්ට ඇතිවෙනා දිට්ඨි අනුසේ. එතකොට ඒක තමයි මේ බයාගති ඉඳන් වේදනාව දක්වා තියෙන රේඛාව. මේක තමයි දිට්ඨි අනුසේ කියන එක. දැන් ඉතින් මේ දිට්ඨි අනුසෙන් කියන්නේ මොකක්ද? අර පරාමාස වෙච්ච සුඛය දැන් අත්තා වෙලා දැන් එයා ඇඟිල්ල දික් කරලා අන්න රූපයටත් යනවා අපි සුඛයි කියන කතාව. රූපේ නැති දෙයක් තමයි අපි ඒකට එක්කව කරන්නේ සුඛයි කියන එක. එතකොට 6 වෙනි ස්ටෙප් එක තමයි මෙන්න මේ දිට්ටි අනුසය වෙන්නේ. ඊළඟ 7 වෙනි ස්ටෙප් එක තමයි දැන් ඉතින් අර රූපයට සුඛයි කියලා ගත්තාන් පස්සේ ඉතින් ඔබට නන්දිය වෙන්නේ. මැරලා ඉපදෙන්න කැමති වෙනවා. ඒක තමයි 7 වෙනි ස්ටෙප් එකේ ලකුණු කරලා නැහැ. අන්න නන්දිය කියන එක. ඒතරෝ තමයි ඔය ස්ටෙප් 7 කියන එක. එතකොට ඊළඟට අපි බලමු මේ 3 වෙනි ස්ලයිඩ් එක. මේ තුන්වෙනි ස්ලයිඩ් එකට යන්න ඉස්සෙල්ලා මෙතන තවත් දෙයක් පෙන්වන්න පුළුවන්. දැන් මෙතන මේ පල්ලෙහා තියෙනවා ජරාව කියන එක. ජරා වේදනා ඔය සංඥාවයි මනෝ සංචේතනාවයි අතර එන අසම්පජානීය කියන එක. සම්පජානකාරීත්වය නැතිකම. එතකොට ඔය වේදනාවයි අසම්පජානකාරීත්වයයි අතරට තමයි වැටෙන්නේ මේ රේඛාවේ. අන්න ඒක තමයි කාම සංඥාව කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ කාම සංඥා නේද? ඒකනි කිව්වේ කාම සංඥාව වැටෙන මේ වේදනාවයි ඒ අසම්පජානකාරීත්වයයි අතරට තමයි ඒක ලියවෙන්න ඕන. ඉතින් මේකේ කෙරවල තියෙන ජරාව කියන එක. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එක. මේ තුන්වෙනි ස්ලයිඩ් එක මේ තයෝ ධම්ම සූත්‍රයේ ඒ ඩයග්‍රෑම් එක තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒකේ ඕගලන්ට පේනවා මේ අපි ලකුණු කරලා තියෙනවා අභිජ්ජා ව්‍යාපාද ඒ වගේම සාරම්භය කියන එක. ඕවනේ ඇති වෙනවා කියන්නේ මේ කාම සංඥා නිසා නේද? එතකොට ඒ වගේම ඕගලන්ට පේනවා දැන් ওই අහංකාරයයි මමංකාරයයි කියන එක අපිට මේකේ හඳුන්වා දීමක් කරනවා. ওই අහංකාරය කියන එක ඉස්සෙල්ලා අපි මමංකාරය ගත්තොත් ඕගලන්ට පේනවා මේ දොරපොල්ල තියෙනවානේ. මෙතන මේ කොළපාට ලකුණු කරලා තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දොරපොල්ල. එතකොට ඕගලන්ට පේනවා මේ තීන මිද්දේ ඉඳන් 1.3 මෝහයට අවිද්‍යා ආශ්‍රයට යනවා රේඛාවක් තියෙනවා. ආන්න එතන තමයි මමංකාරී කියන එක වැටෙන්නේ. මෙතන හරියටම මමංකාරය. ඊළඟට ආපහු පේන ඕගලන්ට මේ අවිද්‍යා අර පුටුවේ ඇඳ තියෙනවනේ. එතකොට අවිද්‍යාව ඉඳන් කුක්කුච්චය අන්නේ රේඛාව දික් කරාම ඔයගලන්ට පේනවා මේ රේඛාවේ කෙරවල මේ තීන මිද්දේ ඉඳන් ඔය තිත් රේඛාවක් තියෙන මොහේට යන්නේ අන්නේ ඒක කැපෙන දැනට වැටෙනවා අහංකාරයේ කියන එක. පුටු ඇඳයි තිත් රේඛාව. ඊළඟට ආපහු පෙන්වන්න පුළුවන් මේ අහනුයි මමුණුයි ලං වෙලා ඉන්න තැනක් තියෙනවා. එකට එක්කා වෙලා ඉන්න තැන. ඒක තමයි මේ කුක්කුච්චේ ඇතුලේ පේනවද රතු පාට රේඛාවක් තියෙනවා. සංඥාවේ ඉඳන් පලාසේ දක්වා. තවත් රේඛාවක් තියෙනවා තීන විද්දේ ඉඳන් ඒක යනවා සම්ප්‍රප්පලාපේ දක්වා. ඉතින් 얘දෙන මේ කුක්කුච්චේ ඇතුලේ තමයි 얘දෙන්න එකට එක්කා වෙලා තියෙන්නේ. ඒකට එක්කා වෙන එක තේරුම් ගන්න නම් දැන් ඔය මේ පලාසයට වෙන් කරගන්න බැරි අවස්ථාවක් නිසා තමයි 얘දෙන්න එකට ඉන්නේ. පලාසේ නිතරම වෙන් කරන්නනේ හදන්නේ. එතකොට වම් පැත්තෙන් පටන් ගන්න තීන මිද්දී ඉඳන් අපි සම්ප්‍රප්පලාපේට යන රේඛාව කල්පනා කළොත් තීන මිද්දී කියලා කියන්නේ අපි රෝගී වෙලා නේද? එතකොට අපි රෝගී නොවිච්ච අවස්ථාවක් තියෙනවද? මොකද වට අටක් කරකෙව්වයන් පස්සේ අපි තීන මිද්දේට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය වට අටක ඕගොල්ලෝ කරකවලා තියෙන්නේ මහා කප්ප ගණනාවකට ඉස්සෙල්ලා. එතකොට ඉතින් මූද හැදිලා ඉවරයි දැන්. දැන් ඉතින් මූද රැලි තියෙනවා. එතකොට එහෙනම් අපි හැමෝම ඒ රෝගී කියන එක තියෙනවා. එතකොට එහෙනම් මෙතන වම් පැත්තේ ඉඳන් එහෙමනම් අපි රෝගී වෙලා තියෙනවා. එතකොට මෙතනින් අපිට පේනවා මේ තීන මිද්දේ ලෙඩ වෙලා මම මෙතෙන්ට එනකොට මම ලෙඩ වෙලා මම කියන එක තියෙනවා. දැන් මේ පැත්තේ තියෙනවා මේ සම්ප්‍රප්පලාපයේ කියන එක. ඉතින් ওই සම්ප්‍රප්පලාපයේ තුල තියෙනවා මේ නිත්‍යභාවයේ කියන එක. උදාහරණයකට කියනවා නම් ඔය අපි හිතමු ඔය ලංකා මිනිස්සු එහෙම ඔය බූරුව ගගහා ඉන්න කට්ටිය නේද? ඉතින් ඔය ගගහා ඉන්නකොට ඒ ගෙදර ගෑනු එක්කෙනා ඇවිල්ලා කියනවා අනේ බලන්නකෝ මේ මෙන්න මේ උපකරණي කැඩිලා කියලා. කඩෙන් ගත්තම තනක ලික්විඩයිසර් එකක් හරි මොකක් හරි කියලා කැඩිලායි කියලා. කිව්වා මුතනේ තින ආරම්භුලත් අපි පුත් ගහගෙන රවුලත් වාගෙන මිනිස්සේ ඕකාර අතන කඩෙන් ගත්තා නම් ඕක හරියනවා. ඒ කියන්නේ ඒක නිත්‍යයි කියන එක. අන්න ඒ වගේ සම්ප්‍රප්ලාප. ඒක සම්ප්‍රප්ලාපය තුල දිනවා මේ නිත්‍යභාවය කියන එක. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට ගියාම මොකද්ද පේන්නේ? දැන් මෙතනින් ආව ලෙඩ වෙලා මම කියලා. මෙතනින් එනවා මම ලෙඩ වෙලා කියලා. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් නිත්‍යයි. දැන් හරියට ඔයගොල්ලෝ මේ දවසක් මේ අසනීප වෙලා වැඩට යන්න නැතුව ඉන්නවා. කවුරු හරි කෙනෙක් ආවම මොකද වැඩට ගියේ නැද්ද? නෑ අද මම ලෙඩ වෙලා. මං හැමදාම මේ හොඳට ඉන්න මනුස්සයා අද නිකන් මේ හම්බෙන් ලෙඩ වෙලා. එතකොට දැන් අපිට පේනවා එහෙනම් ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඕකනේ තියෙන්නේ නේද? తాවකාලිකව ලෙඩ වෙලා කියන්නේ. ඉතින් ලෙඩ වෙලා මමයි මම ලෙඩ වෙලායි කියන එකේ ඕකේ වෙනසක් නැහැ නේ. දෙකම එකයි. ඉතින් හින්ද පලාසයට වෙන් කරන්න බෑ. පලාසය හදන්න නිතරම වෙන් කරන්න. වෙන් කරන්න විදිහක් නැහැ. ඒක හින්ද තිය අහනුයි මමුනේ දෙන්න එකට ඉන්නවා කියන එක තියෙනවා. එතකොට ඒකේදී අපි මේ අහනුයි මමුනේ එකට එක්කව වෙලා ඉන්නවා කියන එක ඉගෙන ගන්න. මොකද අපි මේ අන්තිම පස්වෙනි ස්ලයිඩ් එකේ එහෙම වෙනකොට ඕක අපි භාවිතා කරන නිසා. එවනම් අපි ආපහු සූත්‍ර දේශනාවට යමු. එතකොට මේ සූත්‍ර දේශනාවේ දැන් මේ අවස්ථාවේදී අපිට තිබුණේ මොකද්ද? අපි ඉුවේ මේ පල්ලෙහා තියෙන්නේ මේ කුකුල් කොටුවනේ නේද? මේ කුකුල් කොටුව ඇතුලේ මම ඉන්නේ නැහැ. මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිස්ථානය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ. ඒකෙන් තමයි උන්නා චතුත්ත්‍ය ධාන එල්ලෙන්නේ නැතුව ඉන්නේ. ඒකට යන්න පුළුවන් උනේ. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන යලිදු මහණෙනි ආර ශ්‍රාවකතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දික්ඨධම්මික කාම කෙනෙකුත් යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද? යම් දික්ඨධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද? යම් කිසි රූපයක් ඇද්ද? ඒ හැම සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා රූපයදී කිය. මෙසේ පිළිපං ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත් ආදී කාරණේ පහදින සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදසන් නොවනින් රහත් භව හෝ පසක් කෙරේ. ආනෙන්ජ සමාපත්තියට හෝ සමවදී මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණකින් මේ මහණුන්ගේ උපදන නිසි විපාක විඥානීය වී නම් ඒ කුසල ආනෙන්ජ ස්වභාවයට පැමිණීමන්නේ මහණනි මේ දෙවිනි ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා කියනවා. ඉතින් මේක මේ චතුත්ත්‍ය ධ්‍යාන සංකේත කියලා දීලා තියෙනවා. නමුත් ඒක නෙමෙයි උතන පෙන්නන්නේ. එතකොට මේක තේරුම් ගන්න නම් මෙතන මේ කියන්නේ මොකද්ද? මේ රූපය නොවෙනවා නම් කාම සංඥා නැති කියන එකයි පෙන්නන්නේ. ඒ කියන්නේ මෙතන මේ දික්ටි අනුසය පාර තියෙනවානේ. මේ බයාගති ඉඳන් වේදනාවට ආයෙ විනි ස්ටෙප් එක කිව්වේ නේද? ඉතින් ඕකෙන් දැන් ඇහිලා දික් කරාම පේනවා මේ රූපේ. මේක නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේ රූපේ නැත්තම් ඔය කාම සංඥා නැති කියලා මෙයාට වැටහෙනවා. එතකොට ඒක වැටහිලා ඉතින් එයා ඒක අයින් කරනවා නේද? ඉතින් ඒ භාවනාව ඕගොල්ලෝ කරලා තියෙනවා නේ. මෙතන තියෙන්නේ ධාතු. එතකොට සතර මහා භූතය ඒකනේ වෙන්නේ. ධාතු මනසිකාරය කරා රාසූචි පටවිය මගේ නෙමෙයි කියලා ගත්තා. ඒ බුද්ධලයට පුළුවන් වෙනවා ඒක අයින් කළා. ඔය ආකාස සංඥායතට එහෙම යන්න අන්න. ඒක තමයි එන්නසල් වෙන්නව ප්‍රතිපදාව. ඊළඟට පෙන්නනවා තවද මහණනි ආර්ශාවෘතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරෙයි. යම් දික්ත ධම්මේක කාමියොත් යම් සම්පරායක කාමියොත් ඇද්ද? යම් දික්ත ධම්මේක කාම සංඥාවකුත් යම් සම්පරායක කාම සංඥාවකුත් ඇද්ද? යම් දික්ත ධම්මේක රූපයොත් යම් සම්පරායක රූපයොත් ඇද්ද? යම් දික්ත ධාර්මික රූප සංඥාවකුත් යම් සම්පරායක රූප සංඥාවකුත් ඇද්ද? මේ දෙකම අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිස්ති වශයෙන් අභිනන්දනා කරන්නට නොනිසි වේ. අභිමානයෙන් කියන්නට නොනිසි වේ. බැසගෙන සිටින්නට නොනිසි වේ. මෙසේ පිළිපන් ඒ කාම රූප ප්‍රතිබාණියම එම පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ මහණුගේ සිත අරියත්ත කාරණේදී පහදී. සම්පසාදේ ඇති කල්ලි මේ භවයෙන් විදුසුන් නොවනින් රහත් භව වූ පසක් කෙරේ. විඥානං චායතන සංඛ්‍යාත ආනේඤ්ජටෝ සමවත්. මරණින් මත්තේ මේ කාරණේ විද්‍යාමාන වෙනවා. යම් කරුණුගේ මහණුගේ උපතට නිසි විපාක විඥානී වී නම් ඒ කුසල ආනේඤ්ජ ස්වභාවයට පැමිණියේ වන්නේ. මහණෙනි මේ තුන්වෙනි ආනේඤ්ජ සප්පාය ප්‍රතිපදාව කියලා කියනවා. එතකොට මෙතන කාරණා අටක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. කාමී කිව්වම දික්ත ධම්මයි සම්පරායකයි. එතකොට කාම සංඥාවත් මේ විදිහට දෙආකාරයි. රූප රූප සංඥා. දික්ත ධම්ම සම්පරායක. එතකොට කාරණා අටක්. ඉතින් ඉතින් පෙන්නනවා මේවා ඔක්කොම අනිත්‍යයි. ඉතින් අනිත්‍ය නම් අභිනන්දති අභයෝදති අජෝසාය තිට්ඨති කියලා ගන්න වටින්නේ නැහැ. ඉතින් එහෙමනම් එයා නාබිනන්දති නාභිවදති නාජෝසාය තිට්ඨති කියලා ওই කාරණාට බැලුවාම අන්නේ බුද්ධලේ විඥානං ඡායතිනී කියන එකට යනවා කියන එක තමයි මේ පෙන්නන්නේ. එතකොට ඒකත් ඉතින් ඕගොල්ලෝ සමාධි භාවනා සූත්‍රයෙන් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන කාම සංඥාවලට ඒ විතර බලන්න ඕනේ. ඊළඟට නැවතත් වෙනවා මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත්ෙද්ද, පරලෝ යම් කාමියොත්ෙද්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, පරලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, මෙලෝ යම් රූපයොත්ෙද්ද, පරලෝ යම් රූපයොත්ෙද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, පරලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, යම් කම්පාන වන ධාන සංඥාවොත්ෙද්ද, යම් තැනක ඒ සීළු සංඥාව ඉතිරි නොවී නිරුද්ධ වෙද්ද, යම් මේ ආගින්චන්නායතන සමාධියක් වේද්ද, ඒ ශාන්තේ ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි සිත පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයෙන් ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශාරීරියාගේ මිදීම මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානේ ආකින්චන්නායතන කුසල විඥාණයට සමාන වේ. යන මේ කාරණේ ඇත්තේ මහන්නේ මේ පළවෙනි ආගින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනවා. ඉතින් මේකේ පෙන්වන්නේ මොකද්ද? ඔය සංඥාව කියන එක එහෙම ලාභයක් කියලා ගන්නේ නැතුව තමයි මේ හත් වෙනි ධ්‍යානෙට යන්නේ. එතකොට මේ වේදනාව ගැන තියෙනව සංඥාවක් නේද? ඉතින් මොහොතකට හිතන්න බලන්න. දැන් අපි බලමු අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ මේ අභිජ්ජා කියන එකක් නැහැයි කියලා හිතන්න එක මොහොතකට. ව්‍යාපාදයක් නැති කියලා හිතන්න. දැන් ඔන්න අපි හිතමු සාරම්භයේ විතරක් තියෙනවා කියලා. දැන් බලන්න සාරම්භයේ තියෙනවා නම් මෙතන මේ පරාමාස කාය ග්‍රන්ථයෙන් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ දික්ටි සල්ලේ එහෙම තියෙනවා. මෙතන කැරකේ. මේක කැරකීමක් තියෙනවා නම් ඉතින් ඔක මොහොන් සල්ලෙන් අල්ල ගන්නවා. ඒකත් කැරකේ. එතකොට ඒක ඉතින් කැරගුණයෙන් පස්සේ ඉතින් මේක මේ උද්දච්චය කියන එකේම තමන්ට හද ඇති වෙනවා. ඇති වෙන්නේ මොකද? ඒ තමන්ට ඕනේ සුඛය. ඒ නමුත් ඒ තමන්ට තියෙන්නේ මොකද්ද? දුක්ඛය. උදාහරණයකට කියනවා නම් දැන් හිතමු මිනිස්සෙක් ඔන්න මුදලාලි කෙනෙක් කඩයක් දාගෙන මේ හම්බ කරගෙන ජීවත් වෙනවා. හරි සන්තෝෂයෙන් එලා ඉන්නකොට ඔන්න තව මුදලාලි කෙනෙක් ඇවිල්ලා එයා දානවා එකට එහා පැත්තේ ලොකු කඩයක්. මේ වඩුම විකුණන්න. අරයා අඩුවටත් දෙනවා. මෙයාගේ කඩේ දැන් ඉතින් බහැලා යනවා. ඒ පාර ඉතින් දැන් මේ මොනසට හිතට දුකයි. ඉතින් අපි හිතමු කඩේත් අතහැරලා ගිහිලා භාවනා කරන්න ගියා කියලා. දැන් ඉතින් එයා භාවනා කරලා ඉතින් දැන් ධානයන්ට යනවා. දැන් එයා සන්තෝෂෙන් ඉන්නවා. මට ධානයන් පළවෙනි ධානය තියෙනවා. ඔන්න උතෙන්ට එනවා පන්සලට දෙවෙනි ධානයට ගියේ කෙනෙක්. ඇවිල්ලා කියනවා ඔයා මොකද්ද ඔය විතක්ක ਵਿਚාර කර කර මේ ඔයා ඕක කරන්නේ. මම මේ විතක්ක ਵਿਚාරයක්වත් නැතුව මම මේ ප්‍රීතිය සාගතු මං ඉන්නවා කියලා. දැන් ඒ පාර ආපහු අර කඩේ මුදලාලි දාගත්තා වගේ දැන් ආයෙත් පරාදයි. ඒ පාර ඉතින් මෙයා ඔන්න කොහොම හරි මාංශයල දෙවෙනි ධානයට යනවා. ගියාම ඔන්න තුන්වෙනි ධානයට ගියේ කෙනා එනවා. ඒ ඇවිල්ලා කියනවා මොකද්ද ඉතින් ඔයා ඔය ප්‍රීතියක් ඇතුව ඉන්නේ. මං මොම නෙමෙයි මම මේ සුඛේ ඇතුවයි මම ඉන්නේ. ඔයාගේ වාගේ මේ ප්‍රීතිය ගන්නකොට ඉතින් ඔළුවේ ටිකක් ට්‍රේනින් එකක උත් තේනවනේ. එහෙම මොකක්වත් නැහැ මම බොහොම හොඳට ඉන්නවා. දැන් ආයෙත් පරාද. ඉතින් ඒ පාර දැන් එයා සුඛයට යනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානට. දැන් හතරවෙනි ධ්‍යානට ගිය එක්කෙනා ඇවිල්ලා කියනවා ඔය මොකද්ද ඔය කරන්නේ? දැන් ඔයා සුඛයෙන් වැටිච්ච ගම ඔයා දුකටනේ වැටෙන්නේ. මම ඔය සුඛයේ දුකේ දෙකම අයින් කළා. මං උපේක්ඛාවෙන් ඉන්න මං වැටෙන්නේ නැහැ කියලා. ආයෙත් පරාද. දැන් හතරවෙනි ධ්‍යානට ගියාම පස්වෙනි ධ්‍යානට ගිය එක්කෙනා එනවා ආකාසඤ්ඤායතනෙන් කෙනා. ඊට පස්සේ ඉතින් අන්තිමට ගත්තාම හයවෙනි ධ්‍යානෙ විඥානඤ්ඤායතනෙ ගිය එක්කෙනා එනවා. ඉතින් එකින් එකට පරාද වුණා නේද? දැන් ඉතින් එයාට පේනවා මේ ගේම් එක කවදාවත් දිනන්න බෑ. මේ වේදනාව එහෙමනම් කිසිම ආකාරයකින් එක දිනන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙනම් මම මේක කැමතියි. මේකේ සෙන්සේෂන් එක, මේක නතර වීම කියන එක කැමතියි. අන්න ඒක තමයි මේ පෙන්නන්නේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං ආකින්චන් ආයතන. මේක ශාන්තේ මේ ප්‍රණීතිය කියලා ගත්තාම එයාට පුළුවන් වෙනවා ඒ හත්වෙනි ධානය කියන එකට යන්න. ඉතින් මේක පැහැදිලි කරන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ හතරවෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ ඔය පෙටකෝපදේශයේ සිංහල පොතේ නම් පිටුව 119. ඒක පෙන්නා දෙනවා මේ භවයේද භෝගයේද ව්‍යාකාරයේද අහංකාරයට පදට්ටානේ වෙනවා කියලා. එතකොට ඒක තමයි මේ දීලා තියෙන භවං භෝගංච ඕකාර කියලා. දැන් භවය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා මේ වේදනාවට යටින්. භෝගය කියන එක ලකුණු කරලා තියෙනවා මේ කබලින්කාර ආහාරයට යටින්. ඕකාරය කියන එක ලකුණු කරලා තියෙනවා මේ මනු සංචේතනාවට යටින්. ඉතින් ඕකාරය කියලා කියන්නේ ඉතින් අපි ඔය ආකාසඤ්ඤායතනෙ වාගේ ඒ අරූප ධානයන්ට ගියහම එතන ඒක තියෙනවා ඒ ඕකාරය කියන කතාව. එතකොට දැන් බලන්න මේ භවයයි භෝගයයි ඕකාරයයි නිසා අහංකාරයක් කියන එක ඇති වෙනවා. ඒක තමයි පදට්ටාණන් කියලා කියන්නේ පූටින් ආසන්නතම කාරණේ. මොකක් සඳහාද? අහංකාරය ඇති වෙන්න ආසන්නතම කාරණා. දැන් බලන්න මේ භෝගය නිසා අහංකාර වෙනවනේ. මට හොඳ ගෙයක් තියෙනවා, මට බෙන්ස් කාර් එකක් තියෙනවා, මට මිල මුදල් තියෙනවා භෝග නිසා නේද? ඒ විදිහට අහංකාර වීමක් තියෙනවා. භවය නිසාත් අහංකාරයක් වෙනවා. දැන් අවුරුදු 16ක ගෑන ළමේ එයා ලස්සන නම් ඉතින් එයා අහංකාරයි. දැන් හැබැයි හිතන්න බලන්න මේ ලේන් එකේ ඉන්න ඔක්කොමලා එක වගේ ලස්සන නම් අහංකාරයක් වෙන්න දෙයක් තියෙනවා නෑ. අර භෝගේ කතාවත් එහෙම හැමෝටම තියෙන්නේ බෙන්ස් කාර් නම් ලේන් එකේ ඉන්න ඔක්කොටම බෙන්ස් කාර් නම් තියෙන්නේ. ඉතින් ඔක අහංකාරයක් වෙන්න දෙයක් නෑ. අර අනිත් එක්කෙනා ටොයෝටා එකක් මට බෙන්ස් එකක් අන්න එහෙම නම් තමයි ඒකේ අහංකාරය කියන එක ඒක ඇති වෙන්නේ. එතකොට එහෙනම් ඔයගලට පේනවා මේ ඉනීක්විලිටි එක තියෙනවනේ අසමානතාවය. අන්න ඒක නිසා තමයි අපේ මේ අහංකාරය කියන එක තියෙන්නේ. එතකොට ඕකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මෙතන. දැන් ওই ගෑල් ළමයිගේ කතාව වෙනම්. දැන් එයා අහංකාර වෙලා තියෙන, එයා ලස්සන වෙලා තියෙන ප්‍රමරාව කලාව කුසලයන් නිසානේ. දැන් ඉතින් ඕකේ තියෙන ඔය ධම්මේසු උපගමන ලක්ෂණාත්ථ සංඥා කියලා. එතකොට අපි යන්නේ ආපහු ධර්මයටම. ඒ කියන්නේ මම ලස්සන වුණේ පෙර කුසල් කරලා එහෙමනම් දැන් ඉතින් ඒ දන් දෙන කාරවන්ට ආපහු යනවා. ආපහු අර බල්ලා කණු වටේ කරගෙන වගේ තමයි. ආපහු ඒ සංඥාව හොයාගෙන අපි යනවා. එතකොට මෝකාරයෙන් සත්‍යයෙන් අහංකාරය තියෙනවා. එක්කෙනෙක් යනවා ආකාසඤ්ඤායතයට. එයා ගිහින් කියන යාළුවා අද නම් බොහොම හොඳයි. මම මේ ආකාසඤ්ඤායතයට ගියා. අර මොනසයා කියනවා අනේ මට දැන් මෙච්චර කාලයක් භාවනා කළා. අවුරුදු 7ක් භාවනා කළා තාම බැරුණානේ උදෙන්ට යන්න. අයියාට බෑනේ. මට පුළුවන් නේ. එතකොට ඒක නිසා අහංකාරය වෙනවා. දැන් එහෙනම් රූපය නිසාත් අහංකාරය තියෙනවා. රූපේ අයින් කරලා ඉවරලා ගිහිල්ලා ඒත් අහංකාරය තියෙනවා. එතකොට මේ කාරණා තුනෙන්ම අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට මේක මේ පල්ලෙහැන් ලියලා තියෙනවා මේ සිංහල පොතේ තියෙන පිටකෝපදේශී පිටුව 132 මේ පුරුෂ ඉන්ද්‍රයන්ත ස්ත්‍රී ඉන්ද්‍රයන්ත තණ්හා පදට්ටානම් කියලා. එතකොට මේ තණ්හාව ඇති වීමට ආසන්න කාරණේ වෙනවා පුරුෂ ඉන්ද්‍රයයි ස්ත්‍රී ඉන්ද්‍රයයි කියන එක. ඒක පෙන්වන පිරිමියෙක් නම් ගැහණිය හා සම්බන්ධ වූ දෙයක් ඇත. ඒක නිසා එයා අභ්‍යන්තරේ ඇලෙනවා. මේක අහංකාරයයි. මෙසේ රාග සහිත වූයේ බාහිර වූ දේ සොයයි. ඒක මමංකාරයයි කියලා කියනවා. දැන් බලන්න ඔය දැන් ওই පුරුෂෙක් කාන්තාවක් දැස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. පුරුෂයා පුරුෂයා දැස බලන්නේ තව විදිහකට. එතන ඊක්විලිටි එක තියෙනවා. ඒකින්ද යාකේ අර හැමෝටම බෙන්සක තියෙනකොට සිතුවිල්ලක් නැහැ නේද? අන්න ඒ වගේ දැන් පුරුෂයා පුරුෂයා. පුරුෂයා කාන්තාව දැස බලනකොට මම පුරුෂයා කියලා අර අසමානතාවයේ තියෙන ඉනීක්විලිටි එක. අන්න ඒක නිසා යාට වෙනස් විදිහ සිතුවිලි ගලාගෙන එනවා කියන එක තියෙනවා. ඉතින් අපිට හිතෙනවා ඕවා නිකන් අපි මේ ටිකක් මෝරපු කාලේ තමයි අපිට ඕවා ඇති වුණේ කියලා. නමුත් ඒක එහෙම නෙමෙයි. අපි නොදන්නා කාලෙම තමයි ඕ ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම අර උදාහරණයකටත් කිව්වා. මම දැක්කයි කියලා අවුරුදු 7 ක විතර දරුවේ පේර ගහට නැග්ගා. අත් අල්ලගෙන නැගලා නා එයාගේ නංගි ඉන්නවා එතන. එයාටත් කියනවා නගින්න කියලා. 4ක 5ක දරුවේ. අම්මා බලාගෙන ඉඳන් කිව්වා පුතේ ගෑල් ළමයි ගස් නගින්නේ නැහැ නේ කියලා. ඒ පාර මෙයා මේක අල්ලගත්තා. ආ ඒගොල්ලන්ට බැරිද? අපිට තමයි පුළුවන් කියලා. ඉතින් ඔය ළමයි ටිකක් ලොකු වෙලා කසාද වැඳගෙන මං කිව්වේ ගෙදරට එනකොට මේ මිදුලේ තනකොළ එහෙම තියෙන. එයා කල්පනා කරනවා මේ අපේ නෝනට නම් මේ ලෝන් මූවි මේ බර වැඩ බෑ, මේව මට තමයි පුළුවන් කියලා. නෝන එනවා කුස්සියට. එයා බෑග් එක තියෙන ගාම බලනවා මේක තමයි මගේ රාජ්‍යය. එලක්කයි කියනවනේ අපේ මහත්තයා නම් සම්බෝලයක්වත් හදාගන්න බෑයි කියලා නේ. එතකොට ඒ විදිහට අහංකාරයි. ওই විදිහට ගිහිල්ලා එතකොට මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලන්නේ ඒ මාන්නයක් අටවගෙන පුරුෂයා කියලා. කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. ඒක නිසා ඒගොල්ලන්ගේ සිතුවිලි තමන් කිරීම කියන එක තියෙනවා. ඉතින් ඒක තමයි මේ පෙන්නන්නේ. ඉතින් පිරියම් නම් ගැහණියුවා දෙයක් ඇත්ත. අර ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග ඒව නිසා ඒ එහෙම තිබිලා යාතින් අභ්‍යන්තරේ ඇලිලා මම පිරිමිය. අර පිරිමි ළමයා පොඩි ළමයා මන් ගත්තේ නේද? එතකොට ඒක අහංකාරය. දැන් ඉතින් ඒකට රාග සහිත වුණා. දැන් ඉතින් එයා බාහිර දේ හොයනවා. මේ මම පුරුෂයෙක් නම් කාන්තාව හොයනවා වගේ නේද? එතකොට ඒක මමංකාරය. ඒත් ඕගොල්ලෝ දන්නෝ මේ බාහිර වස්තුන්ගේ පරිග්‍රහයෙන් මොකද වෙන්නේ කියලා. මතකද අපි ඒක බැලුවා ඒ ඩයග්‍රෑම් එකේ වේදනා තණ්හා පරිග්‍රහය. පරිග්‍රහයෙන් මමංකාරය. මගේ කියලා ගත්තාට ශරීර කොටාසයක් හරි අල්ලගත්තාට පුද්ගලයා දිහා බල්ලා මම පුරුෂයා කියලා කාන්තාව හරි කාන්තා හිතාගෙන පුරුෂයා දිහා හරි බල්ලා මමංකාරය. මමංකාරයෙන් ඔන්න සුඛ සංඥාව. ඔන්න කොටසක් අල්ලගත්තා ඒකෙන් සුඛ සංඥාව ආපහු එන්නේ ස්පර්ශයට. දැන් මේක කැරකෙනවා නේද? දැන් බලන්න අහංකාරය නිසා දැන් ඊළඟට මමංකාරය කියන එක ඇති වෙනවා. එතකොට දැන් අපි හිතපු ඩයග්‍රෑම් එක ඔයගලන්ට පේනවා මේ 1 2 3 කියලා ලකුණු කරලා තියෙනවා නේද? එතකොට මේකේ මේ 1 තියෙන කබලින්කාර ආහාර පැත්තට, ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ 3 තියෙන වෝකාරය කියන පැත්තට. දැන් ඕක අපි අංශ ගණුවකින් කරකවමු. අංශ ගණුවකින් කරකවනවා කියලා හිතන්න. දැන් මෙතන හිතන්න මේ පැත්තේ මිනිහෙක් ඉන්නවා කියලා. මේ මනෝ සංකේතන ආහාර පාරේ පල්ලෙහායි මිනිස්සෙක් ඉඳලා මේ කබලින්කාර ආහාර සංඥා චේතනා. ඕකේ මේක පුලිය වගේ කියලා හිතන්නකෝ. මේ පුලි තුන හරහා ලණුවක් දාලා එයා අදින. මොකද වෙන්නේ? මේ පැත්තෙන් බැඳලා තිනවන ඔන්න මේක පෙරලෙනවා නේ. ඒක පෙරළුණෙන් පස්සේ තීන එක තමයි ওই ඊළඟ ස්ලයිඩ් එකේ අපි පෙන්නාදී. එතකොට ඒකේ පෙන්නනවා මෙතන මේ පරාමාසය. දැන් 1 2 3 අර විදිහට තියෙනවා. හැබැයි මේ පරාමාසය ඇතුළට අර සුඛය කියන එක ඇතුළට ගිහිල්ලා. අර සම්බේ ඇදලා සුඛයෙන් පරාමාසයට ගිය අවස්ථාවක්. එතකොට මේකේ උඩින් ඕගලන්ට පේනවා ලකුණු කරලා තියෙනවා කියලා මේ පානාතිපාතේ. ඒක නිසා දේශේ. දේශේ නිසා පානාතිපාතේ. ආරෂ්ඨාංග මාර්ගයේදී අපි සාකච්ඡා කළේ නේද? අදත්තාදානි නිසා ලෝභේ, ලෝභේ නිසා අදත්තාදානි. කාමයේ වරදවා හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමයේ වරදවා හැසිරීම කියන්නේ. ඉතින් ඔය අත්ත සංඥාවන් නිසා තමයි අපි මෝහ වුනේ. තයෝදම්ම සූත්‍රේ නේද? මෝහය නිසා සංස්කාර. දැන් අපි පානාතිපාත එහෙම කරනවා. කරලා ඉතින් මේවා අපි පානාතිපාත එහෙම කරලා ඉතින් අපි මේ දේශයන් කියන ඒවා හදා ගන්නවා. එතකොට මෝහයෙන් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. අත්තායෙන් තමයි මෝහ කතාව ආවේ. එතකොට ඕගලන්ට පේනවා එහෙමනම් දැන් අර 1 2 3 තියෙනවා. දැන් අර ඕකාරයේ තිබිච්ච තැන තමයි මේ කතා කරන්නේ. ඉතින් ආකාසඤ්ඤායතනෙ වාගේ අල්ලගෙන තියෙන්නේ. දැන් මේ පැත්තෙන් පේනවා ඕගලන්ට මේ පානාතිපාතයේ ලකුණු කරලා තියෙනවා. මේ පැත්තෙන් දේශයේ ලකුණු කරලා තියෙනවා. මැද්දේ තියෙනවා අර මෝහය. මේ මෝහය නිසා තමයි අපි ওই සංස්කාරයන් කරන්නේ. ඒතකොට මෙතන මේ කාමයේ වරද ආයසරේ උඩ තියෙනවා අදත්තාදා. දැන් ඕගොල්ලෝ දන්නවා අපි සාකච්ඡා කළා ධාතු මනසිකාරය කරන වෙලාවේ පානාතිපාතයේ කරනවා නම් කුකුලා මරනවා නම් ඕගොල්ලෝ කුකුලාගේ මස් ටිකක් ගන්න. එහෙනම් අදත්තාදානිය වෙනවා. ඒ කියන්නේ පේනවද? මේක මේ ඇකිලෙනවා. මේක හිතන්නකෝ අර බෝලු කූඩුවක තියෙන පුරුකක් කියලා. ඒක මෙහෙම චප්ප කරන්නත් පුළුවන්. වර්ටිකලි, හොරිසන්ටලි චප්ප කරන්නත් පුළුවන්. ඒතර වෙන පානාතිපාතය කරනවා නම් අදත්තාදානිය කරනවා කියන්නේ එතන මේක මේ පැත්තට ලැබීමක් කියන එක තියෙනවා. ඒතකොට ඒ වගේම මේක අනිත් පැත්තට ගමන් කිරීමක් වෙනවා. පරාමාසය ඉදසච්චයට එනවා. ඉදසච්චය පරාමාසයට එනවා. අන්න ඒක තමයි අපි මේ ස්ටඩි කරන්න හදන්නේ. ඉතින් මේක මේ පල්ලෙහායින් ලියලා තිනවා. අපි ඒක සිංහලෙන් ලියා ගන්නවා නම් ඒ පළවෙනියට මෙතන පෙන්නන්නේ මොකද්ද? පෙර වූ මෝහය. ලියපු නැති කෙනෙකුට ලියා ගන්න පුළුවන්. පෙර වූ මෝහය වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න. දෝෂ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න. පානාති පාතේ කියලා. ඒ කියන්නේ මෙතන තියෙන එක නේද? මේ ලයින් එක නේද අපි ඔය කතා කරලේ. දැන් බලන්න මෙතන මැද්දෙන් පටන් ගත්තොත් පෙර වූ මෝහේ දෝෂ සහිතව ජීවත් වීම පානාතිපාතේ. මොකද මේ දෝෂ සහිතව ජීවත් වෙනවා කියන්නේ රෝගී සංඥාවක් මගේයි කියලා ගත්තා. මොකද්ද? ඕකාරයේනි මෙතන කතා කරන්නේ. අන්න ආකාස සංඥායතනිය වාගේ ඒ සංඥාවක් මගේ කියලා ගත්තා. අන්න ඒක තමයි හිතන්නේ මේ පෙර වූ මෝහේ. දෝෂ සහිතවයි අපි ජීවත් වෙන්නේ. අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේ පටිසහරණං අයං අදෝසෝ නේද? එතකොට පානාතිපාත. ඒක තමයි මේ පල්ලෙහ ලයින් එක තමයි මේ ට්‍රාන්ස්ලේට් කරලා දාලා තියෙන්නේ. ඊළඟට මේ උඩ ලයින් එක මේ දෙවෙනි එකෙන් පෙන්නනවා. ඒකත් ලියා ගන්නවා නම් දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ දාලා ලියා ගන්න. ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න. අදත්තා දානි. දැන් අවිද්‍යාව වරහණක් ඇතුලේ ලියා ගන්න. ලෝභ සහිතව ජීවත් වීම. හයිපන් එකක් දාලා ලියා ගන්න. අදත්තා දානි. ඒක මේ උඩ ලයින් එක නේද? පේනවද? මෙතනින් පටන් ගන්නවා. දැන් අවිද්‍යාව වම් පැත්තට එනවා. ලෝභ සහිතව ජීවත් වීම. දකුණු පැත්තට ගියාම අදත්තා දානි. මොකක්ද අපේ තියෙන්නේ අද? දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඉතින් අදත්තා දානි කියන්නේ ඉතින් රැකියාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන අවිද්‍යාව තමයි අපිට තියෙන්නේ. මෙන්න මෙහෙමයි මං ජීවත් වෙන්නේ කියන එක. මට නම් හොඳට වැදුනා මේ වෙලාවේ. ඒක ගත්තාම ඊළඟට තුන්වෙනි එකක් මෙතන ලියලා තියෙනවා. ඒක පැහැදිලි කරනවා නම් ලියා ගන්නවා නම් කාමයේ වර්ධවා හැසිරීම හයිපන් එකක් දාලා ලියා ගන්න. කාම සංඥාව. ආපහු හයිපන් එකක් දාලා ලියා ගන්න. මෙහි ඇලීම අභිනිවේෂය කියලා. එතකොට ඒක නේද මේ මැද්දේ තියෙන්නේ? කාමයේ වර්ධවා හැසිරීම. මෙතනින් මේ සුබයි කියලා හැම වෙනවන් නේද? අන්න කාම සංඥාව කියලා ගන්නකො. එතන කාමයවරුද ආයසරි, මෙතන සුබයි කියන කතාව. ඊට පස්සේ අපිට පේනවා මේකේ අබිනිවෙස්, ඒකේ ඇලිනවා. ඒක තමයි මේ මැද්දෙලා ඉන්නේ. එතකොට දැන් මෙන්න මේ තුන් ධර්මයක්. මෙතන ධර්මතාව තුනක් තියෙනවා. පේනවද? අබිනිවෙසයයි, උඩින් තියෙනවා අවිද්‍යාව, පල්ලෙහෙන් තියෙනවා මෝහය කියන එක. මේ තුන් ධර්මයේ නිසාම මේ පරාමාස කාය ග්‍රන්ථයේ ඉදන් සත්‍යාවි නිවෙස කාය ග්‍රන්ථයේ කියන එකට ඇදෙනවා. ඉතින් මේක හොඳට ඕගලන්ට තේරෙනවා. පහසුයි. ඒ කියන්නේ ඉතින් පරාමාසයේ ඉඳන් ඉදන් සත්‍යයට නිකන් රබර් පටියක් දාලා වගේ කියන්නේ සංස්කාර වලට ඇලීමනේ තියෙන්නේ. ඉදන් සත්‍යයේ ඒක ඇලුණා නම් ඉතින් මේකේ තියෙන එක මෙහාට ඇදෙනවා කියන එක තියෙනවා. ඊළඟට දැන් ආපහු හිතන්න මේ ඉදන් සත්‍යයේ ඇතුලේ මිනිසෙක් ඉන්නවා. එයා මේ අවිද්‍යාව කියන පුලිය දැන් පරාමාසයට ලණුවක් ඇදලා අවිද්‍යාව කියන පුලිය හරහා එයා පල්ලෙහාට ආදිනවා. මොකද වෙන්නේ? මේ වම් පැත්තේ තියෙන එක ඇදිලා එනවා ඉදන් සත්‍යයේ කියන එකට. ආපහු මෙතන මෙතන මෝහය කියන එකේ ගත්තහම ඔයගලන්ට පේනවා අර ලෝභ දෝෂ මෝහ භාවනා. ඒකේ මෝහජ පරිදාහය. මතකද අර ලොකු බෙල්ට් එක? එහෙමනම් මේ බෙල්ට් එක යනවා මේ ඔළුව ඔක්කොම හරහා. අර රූප වේදනා ඒවා ඔක්කොම හරහා ගිහිල්ලයි මේ අවිද්‍යාව හරහා මේක එන්නේ. දැන් ඉතින් එයා ඇද්දාම අර ඔක්කොම ටික මේක අර මල්ලක් අකුලනවා වගේ නේද? ඔක්කොම ටික ඇදිලා එනවා කියන එක තියෙනවා. එතකොට මේ තුනම ඉදන් සත්‍යාව නිවස කාය ග්‍රන්ථයට ඇදිලා එනවා. ওই පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදිලා එන්නේ ප්‍රසන්ට් මූමන්ට් එක. මේ මොහොතේදී සිද්ධ වෙන්නේ. අතීතය ගැන හිතන්නේ නැහැ. අනාගතය ගැන හිතන්නේ නැතුව තණ්හාව මගින් තමයි ඔබ සිද්ධ වෙන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේදී. මෙන්න මේ අවස්ථාවේදී අහංකාරයයි මමංකාරයයි එකට එක්කව වෙලා ඉන්නවා. ඒක තමයි අපි අර ඉස්සෙල්ලා බැලුවේ අහමයි මොමුනේ එකට කුක්කුච්චස ඉන්නවා කියලා. දැන් පෙර අවිද්‍යාවයි පසුව මෝහය දෙදෙනාම මෙතෙන්දී එකයි. දැන් මෙතන මේ මොකද්ද මේ පෙන්නන්නේ? මේ පෙන්නන්නේ මේ මෙතන මේ ධර්මය එකපාරට මේ කස්සට ඇදිලා ඉඳීම කියන එක සිද්ධ වෙන ප්‍රසන්ට් මොමන්ට් එකේ. දැන් අබිනිවෙසේ අපි ගියා පැහැදිලි කියලා. අනිත් පැත්තට ඕගොල්ලෝ හිතන්න මේ විඥාන ආහාර පාර ඒක නෙමේ තියෙන්නේ. මතකද? විඥාන ආහාර පාරේ අනිත්‍ය නිට්ටයාගෙන විපල්ලාසය උම ඇවිල්ලා තියෙන්නේ අවිද්‍යා යෝගේ. ඉදන් සත්‍යාව නිවෙස කාය ග්‍රන්ථේ මෙතන අවිද්‍යා ආශ්‍රය. ඒක නෙමේ පෙන්නන්නේ. දැන් බලන්න දැන් මිනිස්සේ දැක්ක ගම මෙයා හරි ලස්සනයි කියලා අපි ගන්න. ඒ මිනිස්යාගේ හුලම් පාරවත් ඕගලන්ට වැදුනද? කිසිම දෙයක් හම්බුනේ නැහැ. බඩට හම්බුනාය කියලා, ඇඟට ස්පර්ශයක් වුණාය කියලා එහෙම කිසිම දෙයක් සිද්ධ වුනේ නැහැ. එතකොට එක පාරටම ගන්න. ඉතින් ඔන්නෝග තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ අවස්ථාවේදී ගත්තාම පෙර අවිද්‍යාවයි මේ පසුව තියෙන මෝහයයි දෙන්නම එකයි. මොකද මේ දෙක අතරට මේ ඉදන් සත්‍යයට මොකක්වත් ආවේ නැහැ. අර ආහාරයක් හරි හම්බුණා නම් තමයි මේක රසයි කියලා අනුමත කරන්න හැම එකක් තියෙන්නේ. මේක කිසිම දෙයක් නැහැ. එතකොට දැන් මෙතන මේ ඇදීම කියන එක හොඳට කල්පනා කරනවා. මේ තුන් ධර්මයේ නිසා මේ පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදෙනවා. ඒක තමයි ඕගොල්ලන්ගේ ප්‍රධාන භාවනාව. ප්‍රසන්ට් මොමන්ට් එකේ කිසිම දෙයක් උනේ නැහැ නැතු. දැන් අපිට පේනවනේ තින් විඥාන ආහාර පාර භාවනා කළා නම් අන්න අපිට පේනවා මේ අවිද්‍යාව කියන එක මේ ඉදන් සත්‍යයට ඇතුල් වෙනවා. එහෙනම් ඒ ක්‍රමයටත් අර පුලිය දාලා ඇද්දා වගේ එක සිද්ධ වෙනවා. ඊළඟ මෝහේ කතාවේදී අපි පෙන්නවා අර මෝහජ පරිදාහය. අන්න ලොකු බෙල්ට් එකම දාලා කරකෝල බලන්න. ඉතින් දැන් මේ භවයේ යම්කිසි මෝහයක් තියෙනවද ඊළඟ භවයට ඕගොල්ලන්ට ඒක අවිද්‍යාවවට පත් වෙනවා. අවිද්‍යාපච්ච සංඛාරා කියලා එක සිද්ධ වෙනවා. එතන දැන් අපි බලමු පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදෙන එක. දැන් ඕක අනිත් පැත්තටත් යනවා. ඉදන් සත්‍යයට යම් කිසි එකක් ආව නම් දැන් අඹගෙඩියේ කෑවා සුකයි. ඒ බාර ඕගොල්ලෝ මොකද කරන්නේ? ස්ටෑම්ප් කරලා දාන පරාමාසයට. ඕන්න අඹගෙඩිය. කුණුඹ මුදලාලිත් හොඳයි, මේකත් හොඳයි කියලා අන්න ඇවිල්ලා තිනවා. අන්න ඒ වගේ ඉදන් සත්‍යයට ආවට පස්සේ එයා අනුමත කළා ඔය අර ටේස්ට් කරන්න නේද? වයින් ටේස්ට් අරෝමියෝ ටේස්ට් කළා මේක හොඳයි කියලා කියන්නේ. අන්න ඒ වගේ ඉදන් සත්‍යයෙන් අනුමත කළා ඕන්න දුන්නා. පරාමාසය. එතකොට මේ අහංකාරයේ මමංකාරයේ ඉතින්දිත් එකට එක්කහුවෙලා ඉන්නේ. ඒ මෙතන වෙනස තියෙන්නේ මොකද්ද? ඔය ඉදන් සත්‍යයේ පරාමාසයට ඇදෙන වෙලාව ප්‍රසංග මූමන්ට් එකේ නෙමෙයි. කලින් යමක් සිද්ධ වෙලා ඉවරයි. අර මොනවා හරි එකක් කට ගාලා බලලා යමක් ලැබිලා මං කියන උලම්පාර පලිනිකාරේ උලම්පාරවත් ඇදු නැතුවයි මේක ගත්තේ. දැන් ඊට පස්සේ උලම්පාර වැඩිලා ආහාරයක් ලැබිලා ටේස්ට් එකක් අරගෙන අන්නේ වාගේ ඒකක් තියෙනවා. එහෙමනම් අර ඒක අනුමත කරලා මෙතෙන්ට දෙනවා. ඒක ප්‍රසන් මොමන්ට් එකේ නෙමෙයි. අතන අනිත් පැත්තට ඇදෙනවා ප්‍රසන් මොමන්ට් එකේ. එහෙනම් පරාමාස ඉදන් සත්‍යයට ප්‍රසන් මොමන්ට් එකේ ඉදන් සත්‍ය පරාමාසයට ඇදෙන්නේ ප්‍රසන් මොමන්ට් එකේ නෙමෙයි. එතකොට අර අතීතය ගැන හිතීමක් එයාගේ තියෙනවා. මට මෙහෙම එකක් හම්බ වුණා මේ අඹ ගෙඩිය හොඳයි කියන අර්ථයෙන් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ඕගොල්ලන්ගේ ප්‍රධානම භාවනාව වෙන්නේ. මෙන්න මේ කාරණා තුන නිසා. මොකද්ද? අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහයයි. මෙන්න මේ තුන් ධර්මයේ නිසා මේ පරාමාස ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක හොඳට බලන්න. විඥාන ආහාර පාරෙන් බලන්න, ඊළඟට බලන්න. ඉතින් ඊළඟ භවයේ මෙතනින් පස්සේ වෙන්නේ මොකද්ද කියන එකත් බලන්න. මෙතන මගේ දැන් තියෙනා මෝහය මේ විදිහට හැදුනා මෝහය විසින් ඊළඟ එකෙදි මට අතින් අවිද්‍යාව ඇති වෙනවා. එතකොට ඒක ෆුල් සයිකල් එකම වෙන්නේ. ඉතින් මේ පෙන්වන්නේ මේ ඔයගලගේ විඥාන ධාරාව ගලන්නවා කියන එකේ ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක. ওই විදිහට තමයි මේක හෙල්ලෙන්නේ, කැලැත්ෙන්නේ, දීපාර කියන්නේ. එතකොට එහෙමනම් අපි දැන් මෙතන 4යි 5යි 6යි කියලා ලියලා තියෙනවානේ. ඒක මතක තියාගන්න මේ පහ කාමයේ වර්ධවා හැසිරීම කියන තැනට නේද? දැන් අපි ඊනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකට. මේක තියෙනවා ඔයගලන් දන්නා වූ ධර්මයක්. කාම විතක්ක තියෙනවා නම් ව්‍යාපාද විතක්ක ඇතිනවා. ව්‍යාපාද විතක්ක තියෙනවා නම් විහිංසාව විතක්ක ඇතිනවා. මේක තමයි පල්ලෙහැන්දී. උඩින් පෙන්නනවා කාම විතක්ක තියෙනවා නම් කාම වරදව හැසිරීම. ඉතින් කෙනෙක් නිතරම කල්පනා කරනවා මට කාම විතක්ක ඇති වෙච්ච වලින් මං කාම වරදව හැසිරෙනවද? ඔයගොල්ලෝ හැසිරලා තියෙනවනේ. මම උසට යන අවස්ථාව. එහෙමනම් එකපාරක් හරි කරලා තියෙනවා. එතකොට කාම වරදව හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාම වරදව හැසිරීම. එහෙනම් කාම වරදව හැසිරීමෙන් මෝහය කියන එකට ආවා. ඉතින් මෝහය තියෙනවා නම් අපි ඒ විහිංසාව විතක්කයන් කියනවා තියෙනවා, හානි කරනවා කියන එක තියෙනවා. දැන් ඒක සම්බන්ධ වෙලා තියෙනවා. දැන් බලන්න මේ 4යි 5යි 6යි අපි අනිත් පැත්තට කරකෙව්වොත් මොකද වෙන්නේ? ක්ලොක් වයිස් කරකෙව්වොත් අපිට එන්නේ මේ 4යි 5යි 6යි නේද? ඒකනේ ඔය පෙන්නල් දී ඉතින් කාම වර්ධව හැසිරීම එතන තියෙනවා. එතකොට දැන් මේ දෙක අපි මේ පෙන්නන්නේ එක්කහුවෙච්ච අවස්ථාවක්. මොකක්ද එක්කහුවන්නේ? ඉතින් පරාමාසෙ ඉඳන් ඉදන් සත්‍යයට ගිහලා දැන් ඉදන් සත්‍යයේ තිබිච්ච එක පරාමාසයට ආපහු ඇවිල්ලා. වෙනද මේ උඩින් තියෙන මොකද්ද? අභිජ්ජාවයි චේතනාවයි එක්කව වෙලා තියෙනවා. මේක හොඳයි. කෑම වුණත් ඒක හොඳයි කියලා දැන් තමන්ගේ අගයක් දීලා එහෙම ඇවිල්ලා තියෙනවා. මෙතන ඇතුලේ තියෙන මොකද්ද? වේදනාව ඇවිල්ලා දෝමනස්සය. දෝමනස්සයක් තමයි එතන තියෙන්නේ. ඒකට පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යාවේ නිවේස කාය ග්‍රන්ථේ. මේ පැත්තෙන් තියෙන්නේ දකුණු පැත්තෙන් කාම සංඥාව. එතකොට අපි යන්නේ කොහටද? බයෙන් අඟති ගමන. ඉතින් ඒක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. අනිච්චා භික්කවේ කාම තුච්චා මුසා මෝස ධම්ම මයාකත මේතම් භික්කවේ බාල ලාපනා කියලා. මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ දෝමනස්සේ පවණයි. වෙන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පැත්තෙන් ඇත්තම කියනොත් උද්දච්චය කියන එක මෙයා සම්බන්ධයි මේ කාම සංඥාවට. එතකොට ඕක තමයි තියෙන්නේ. දැන් මේකේ ප්‍රතිඵලය, ඒ කියන්නේ මේ දෙක ඇකිලිලා ඇතිවෙනා ප්‍රතිඵලය මොකද්ද? දෝමනස්සේ. ඔච්චර තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් බුදුහාමුදුරන්ගේ අර ධර්ම හොඳට වැටහෙනවා මේ වාක්‍යෙ මොකද්ද කියන්නේ කියලා. අනිච්චා භික්කවේ කාම තුච්ඡා මුසා මෝස ධම්ම මයාගත මේතම් භික්කවේ බාලලාප. අපි ඉගෙන ගත්තා මේ ඔයගලන්ගේ භාවනාව මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එකේ දීන එක තමයි අපි ප්‍රධාන භාවනාව හැටියට ගන්නේ කියන එක. එතන මේ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෝහය නිසා මේ පරාමාස කාය ග්‍රන්ථයේ ප්‍රසන් මූමන්ට් එක ඉදන් සත්‍යයට ඇදෙනවා. ඊළඟට අනිත් අවස්ථාවේදී ඉදන් සත්‍යයේ තියෙන එක පරාමාසයට ඇදෙනවා. ඉතින් අර අහංකාරය නිසා මමංකාරය ඒකත් එක්ක සම්බන්ධයලා ඉන්නවනේ. මම පුරුෂයා කියලා ස්ත්‍රී දෙස බලලා තමයි මේ වැඩේ කරේ නේද? අහංකාරය මමංකාර වෙලා නැති. එවනම් අපි ආපහු සූත්‍ර දේශනාවට ගියෝ. මේක පෙන්නනවා මහණෙනි නැවත අනිකක්ද කියලා. ආර්ය ශ්‍රාවකතමේ ආරණ්‍යයට පැමිණිය හෝ වෘක්ෂ මූලයට පැමිණිය හෝ ශුන්‍යාගාරයට පැමිණිය හෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍ය වේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා ඕගේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුයි පහදී. පැහැදී මේති කල්ලි මේ භවයේම ආකින්චඤ්ඤායතන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදී ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඕගේ උත්පත්ති සිදුවන විපාක විඥානේ කුසල විඥානට සමාන වේ යන මේ කාරණෙන් ඇත්තේ මහන්නේ මේ දෙවෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන බැලේ. ඉතින් මේක ඕගොල්ලෝ ඉගෙන ගත්තා. මතකද අපි ඉගෙන ගත්තා ප්‍රඥා ඩයග්‍රෑම් එක භාවිතා කරන වෙලාවෙ ඔය හත්වෙනි ධ්‍යානට යන්න තියෙන ආසන්නතම කාරණේ කියලා මේ බුදුහාමුදුරු කියන එක. ශුන්‍ය මිදං අත්තේනවා අත්තනියේනවා. මතකද ඒකේ බැලුවා අපි අනිත්‍යන දුකන විපරිණාමයට පත් වෙනවා මගේ යයි කියලා ගන්න වටිනවා. හරියට උත්තරේ දුන්නා නම් ශුන්‍යතාවයට එනවා. ඉතින් ඒක තමයි අර දෙවෙනි ක්‍රමය. ඉතින් බුදුහාමුදුරු මෙතන පෙන්වා දෙන්නේ පළවෙනි ධ්‍යානෙ ඉඳන් දෙවෙනි ධ්‍යානට එහෙම අනුපිළිවෙලින් යන්න ඕනේ. මගඵලලාභිය යාගේ ඵල එක පාට නංගනවා මගේ නිමී කියලා ගත්ත ගමන් එක පාට හත්වෙනි ධ්‍යානෙ කියන එකට එහෙම යන්න පුළුවන්. මේක දෙවෙනි කාරණේ හැබැයි ප්‍රඥාව අධිකයි කියන එක ඒකේ තියෙනවා. ඊළඟට පෙන්වනවා මේ තුන්වෙනි කාරණේ. මහණින් එමත අනිකක්ද කියන්නේ ආර්ය ශ්‍රාවකතුමනි මෙසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක්ද නැත. කිසිවෙක්ගේ මම යන කිසිවක්ද නැත. නුඹ යන කිසිවෙක්ද නුඹගේ මම යන කිසිවක්ද නැත. මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චඤ්ඤායතන සමාධි හේතුයි පහදී. පැහැදීම ඇති කල්ලි මේ භවයේම ආකින්චඤ්ඤායතන සමාධියට පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා විපාක විඥානි කුසල විඥානට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මාන්නේ මේ තුන්වෙනි ආකින්චඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. ඉතින් මේක පෙන්වන්නේ මොකද්ද? මේ කිසි තැනක මම යන කිසිවෙකුත් නැත, කිසිවෙකුගේ මම යන කිසිවෙකුත් නැත කියලා කියන්නේ තමා සකස් කළොත් තමයි තමා පවතින්නේ. ඒ රාගය නිසා තමයි අපි මේ සකස් කිරීම කියන එක සිද්ධ වෙන්නේ කියලා එයා දැනගන්නවා. මේක හරියට නිකන් මේ වේව් එකක්. දැන් නූලක් වුණත් ඕගොල්ලෝ පිම්බොත් එහෙම අර හොරිසන්ටල් එක තියෙනවා නේද? අන්න ඒ වගේ තමයි මේ වේව් එකක් අපි හදාගන්නේ. එතකොට මේක ටිකක් මේ ගැඹුරු අවස්ථාවක් මේ පෙන්වන්නේ අනාසෝ චිත්ත අවස්ථාව. ඉතින් මේක තේරුම් ගන්න නම් අපි අර 2B ඩයග්‍රෑම් එකට ගියොත් ඕගලන්ට පේනවා දැන් විඥානේ මලා නම් එහෙම අපි නිකන් ඉන්නේ නැහෙනි. මතකද අපි රූපයක් ස්පර්ශ කළා, දැන් බත් කට කාලා අර වේදනාවක් තිබුණා, ඒක මැරලා ගියවා අපි උපද කරන්නේ. විඥානේ මලා නම් ආපහු අපි උපදන්නේ. මේකේ අර්ථය තමයි ඕගලන්ගේ මේ සංස්කාරයෙන් පරිදේව වෙලා ඕගොල්ලෝ මේ ශෝකේ කරා ගමන් කරනවා. මේ ඩයග්‍රෑම් එකේ මෙතන මේ සංස්කාර පල්ලෙහා තියෙන තැන උදන් තමයි පරිදේව. ඊළඟට ආපහු ඔබලන්ට පේනවා මේ වේදනාවයි බය අගතියයි දෝෂ අගති ගමනයි පරාමාසයයි. ඒක කැපෙන තැන තියෙනවානේ. ආන්න ඉදින්ට වැටෙනවා ශෝකය කියන්නේ. එතකොට අපි පරිදේවේ ඉඳන් ශෝකයට යනකොට අපි මේ රූපයේ ඉඳන් සංඥාව කරා ගමන් කරනවා. අන්න ඒක අපි පොඩ්ඩක් ලියාගමු. මේ රූපයේ ඉඳන් සංඥාවට රේඛාවක් ඇඳලා ඇරෝ එකක් ඇඳලා අපි ඒකට දාගමු 1A කියලා, 1A කියලා. ඊළඟට 2A කියලා දාගන්න මේ සංස්කාරයේ ඉඳන්, ඒ කියන්නේ මෙතන තියෙන පරිදේවේ, පරිදේවේ ඉඳන් මෙතන එනවා ශෝකය. පරිදේවේ ඉඳන් ශෝකයට රේඛාවක් ඇඳලා අන්න ඒකට දාගන්න 2A කියලා. ඊළඟට ඕගලන්ට තියෙනවා මේ සංඥාවෙන් ඉඳන් චේතනාවට රේඛාව. ඒ සංඥාවෙන් ඉඳන් චේතනාවට අපි දාගමු 1B කියලා. සංඥාවෙන් ඉඳන් චේතනාවට ඊළඟට ආපහු ඔයගලන්ට පේනවා මෙතන මේ ශෝකය තියෙනවා. මේ පැත්තෙන් තියෙනවා දෝමනස්සය. ඒක ලකුණු කරලා නැහැ. එතකොට මේ දෝමනස්සය ශෝකයෙන් දැන් දෝමනස්සයට රේඛාවක් ඇඳලා අන්න ඒකට අපි දාගමු 2B කියලා. 2B. ඊළඟට මේ මනෝ සංකේතනාව ඉඳන් විඥාණයට ඕගලන්ට පේන මෙතන රේඛාව ඇඳලාම තියෙනවා. කොළපාට රේඛාව තියෙනවා. අන්න ඒකට දාගන්න 1C කියලා. 1C. ඊළඟට මේ පැත්තේ තියෙනවා දෝමනස් ඉඳන් වම් පැත්තේ තියෙනවා දුක්ඛේ. මතකනේ දුක්ඛ දෝමනස ශෝක පරිදේව නේද? එතකොට දැන් දෝමනස්සේ ඉඳන් දුක්ඛයට රේඛාවක් ඇඳලා අන්න ඒකට දාගන්න 2C කියලා. 2C. ඉතින් ඕක තමයි මේ පරිදේවේ ඉඳන් ශෝකයට දුවනවා කියන එක අපි පැහැදිලි කළා මතකද අර මිනිස්සෙක් මේ කුඹුරු වැඩ කරනවා. ওই බන්ට් එකක් බැඳලා, වේලක් බැඳලා නිකන් මහන්සි කියලා එයා ඇවිල්ලා ඉන්නවා. තේකක් බොන්න. මෙතින් තේකක් බොන්න තේක හදාගෙන ඉල්ල වාඩි වුණා විතරයි ඕන්න එනවා. මිනිස්සෙක් අන්න මේ රැවුලක් පවාගෙන බුලත් අපයකුත් ගහගෙන ඩට්ටික විරිස්සලා කියනවා අන්න මාත්‍ය හදු වෙයිලා කැඩලයි කියලා. තමන් දුවනවානේ. පරිදේවින්ද සෝකේට අපි දුවනවා කියන එක තියෙනවා. උතන ඉතින් මාන්නේ බලපෑම කියන එක. ඕක බලපාන. මේ පාර තමයි මාන පාර. මොකද්ද මාන පාර? ඉදන් සක්කී ඉඳන් බයගතියට තියෙන පාර තමයි මාන පාර. එතකොට දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මෙයා හිතන්නේ මොකද්ද? මම උක සිමෙන්ති දාලා හදන්නම් කියලා. පේනවද එහෙනම්? අන්න රූපේ. එතන සංඥාවක් ආව මම සිමෙන්ති දාලා හදන්නම් යන්නේ මේ වගේ හැඟීමක් ඇතුව යන්න. ඊළඟට ඕගොල්ලෝ මෙතන මේ ශෝකේ ඉඳන් දෝමනසයට යනකොට ඕගොල්ලෝ සංඥාව ඉඳන් චේතනාවට යන්න. ඉතින් ඒක ටිකක් ගැඹුරු අවබෝධයට ගත්තාම අර මානී අගේ කියන එක කල්පනා කරලා තමයි එතන ටිකක් හිතන්න ඕනේ. ඒ ශෝක කරලා මම නිකන් ඉන්නේ නැහැ. ඉතින් සසදා බැලීමක් හිම කෙනෙක් කරනවානේ ශෝකේදී විඥානේ නේද? ඒක තමයි ටිකක් ගැඹුරු වෙන්නේ. සංඥාව ඉඳන් අපි චේතනාවට. අපි නිතර මොකක් හරි එකක් කැඩුනහම අපි හදන්නේ නිකන් හොඳ එකක් හදනවා කියලා නේද? චේතනාවන් කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේ චේතනාව ඉඳන් විඥාණයට යනකොට අපි මෙතන මේ පැත්තේ තියෙනවානේ දෝමනස්සය. දෝමනස්සෙන් ඉඳන් අපි දුක්ඛයට යනවා. ඒක එකපාරටම තේරු ගන්න අමාරුයි. ඉතින් දෝමනස්ස පාරේ තියෙන්නේ ප්‍රිය විප්‍රයෝගේ. මතකද? ජරා දෝමනස්ස ස්පර්ශ වේමි ප්‍රිය විප්‍රයෝගේ. එහෙමනම් දුක්ඛය වෙනකොට අපි ප්‍රිය විප්‍රයෝගේ ගත්තා නම් දැන් හරියට නිකන් මං ලිඳේට වැටුනේ අර නිඳ කටින්නේ. එහෙනම් ඒකේම තමයි ගොඩ වෙන්න තියෙන්නේ. අන්න ඒ වාගේ මං ප්‍රිය විප්‍රයෝගේ ඉඳන් මේ දුක්ඛයට යනවා කියන එක තියෙනවා. දැන් බලන්න මේකේ මෙන්න මේ තුන්වෙනි ස්ටෙප් එකේදී දැන් 1A 1B වෙලා මෙන්න මේ චේතනාව වෙච්ච අවස්ථාව පොඩ්ඩක් අපි බලමු. චේතනාවේ අර්ථ දැක්කින් බලුවොත් ඒකෙ පෙන්නනෝ කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා අයං චේතන. මේ මුළු සූත්‍ර පිටකෙටම චේතනාව අර්ථ දක්වපු තැන තියෙන්නේ එකයි. ඒක තියෙන්නේ පිටකෝප දේශී විතරයි. ඒක පෙන්නනෝ කාමේසු සංයුක්තෝ විහෙරති. කාමයට සංයුක්ත වෙලා විහෙරති භාවිතෝ. ඒ කියන්නේ දියුණු කිරීම. අජෝ සංඥා අල්ලගනි රිමේන් හෝල්ඩ් අයං චේතනා කියලා පෙන්නනවා. එතකොට දැන් එහෙනම් අපි ඔය චේතනාවෙන් අපි අජෝ සංඥා අල්ලගෙන ඉන්නේ මොකද්ද? භවය. භවය තමයි අපි අල්ලගෙන ඉන්න තුන්වෙනි වචනිය ගන්නවා අජෝ සංඥා. මම අල්ලගෙන ඉන්නේ භවය. ඊළඟට පෙන්නනවා අපි භාවිතා කරනවා. ඒ කියන්නේ ඩිවලොප් කරනවා. මොනවද ඩිවලොප් කරන්නේ? මෙන්න මේ රූපාගේ වේදනාගේ මොන චේතනාගේ ඕ තමයි ඕගොල්ලන් දිනු කරනවා කියලා තියෙන්නේ. දැන් කවුරු හරි මහත්තේ ඔය හොඳ කාර් එකකින් යනවා, හොඳ ගෙදරක ඉන්නවා. දැන් ඕගොල්ලෝ බලන කොහොමද මෙයා මෙහෙම වෙලා තියෙන්නේ? ආ මෙයා මේ චාටර් කරලා ඉංජිනේරින් කරලා නේද? දැන් ඒකට තමනුත් කල්පනා කරනවා මමත් ඔන්න ඕවා තමයි කරන්නේ කියලා. අන්න තමන්ගේ චේතනාවන් ආවන්න ධම්ම මච්චරියනේ මෙතන ඉන්නේ. වේදනාවයි චේතනාවයි අතර නේද? එතකොට මමත් ඕක තමයි කරන්නේ. එතකොට ඕවා තමයි දිනු කරන්නේ. මොනවද දිනු කරන්නේ? දැන් මම මේක කළාට පස්සේ මට හොඳ රස්සාවක්, හොඳ පාඩියක් මම හොඳට කාලා ඉන්නවා නේද? එතකොට වේදනාගිය දිනු වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ ආගයන් තුන, රූප, වේදනා, චේතන. මේක හරියට නිකන් ටී කප් එකක් වගේ නේද? පේනවද? තේ කොප්පයක් වගේ නේ. රූප, වේදනා, චේතන. මේකෙන් හැදිලා තියෙන්නේ මේ විදිහට. කප් එකක්. එහෙම නැත්නම් සෝස් පන් එක. ඒ සෝස් පන් එකේ හැන්ඩල් එක තමයි මේ විඤ්ඤාණය. එතකොට දැන් ඊළඟට සංයුක්තෝ. කාමයේ සංයුක්තෝ කනෙක්ටඩ්. මොනවත් එක්කද අපි සම්බන්ධ වෙලා තියෙන්නේ? රූප, වේදනා, සංඥා. දැන් බලන්න මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ ඔන්න නැහැ ওই සංඥාව. මේක පොහු සංඥාවක් නේද? ඇයි එහෙම කියන්නේ? මේ සුබයි කියන එක බොරුවක් නේ. මල මුත්‍රා අසුචි ගොඩකට අපි කියනවා සුබයි කියලා. සුබේට ඉතින් අපි මේක අර අදත්තා දානිය වගේ එකකින් නිත්‍යභාවයක් එක්කහුව ගලලා ඒකත් බොරුවක් නේ. රසාවත් ඕගොල්ලන්ගේ පවතින්නේ නැහැ නේ. මේ ශාරීරිකව පවතින්නේ නැහැ, රසාව පවතින්නේ නැහැ. ඒතකොට තව බොරුවක් නේද? සුබේට නිත්‍ය එක්කහුව ගලලා දැන් අපි ඇඟිලි දික් කළා කියනවා සුකයි කියලා. අන්න ඒකනේ මේකේ තියෙන්නේ. ඒතකොට දැන් පේනවා මේ මගේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ හිස්සෙච්ච දෙයක්. කිසිම දෙයක් නෙමෙයි. එතකොට මේ වගේ හිස්සෙච්ච සංඥාවකින් නේද මම මේ හැන්ඩල් එක හදාගන්නේ. ආන්න ඒක බලපුව ගමන් තමන්ගේ සිත නතර වෙනවා. අනාශ්‍රව වෙනවා. මම මෙච්චර කලක් මේ පොහු සංඥාවකින් නේද මේක කරගෙන තියෙන්නේ කියලා. ඒක බැලුවේ කොහමද? අපි බැලුවා මෙතනින් මේ පැත්තෙන් 2A වෙනකොට මෙතනින් 1A වෙනවා නේද? 2B වෙනකොට මෙතන 1B. අන්න එතෙන්ට ආවට පස්සේ අන්න චේතනාවේ අර්ථ දැක්කේම හොදට සේ කරන ඒ කාමයේ සංයුක්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥායන් චේතන. මොනවද මම අල්ලගෙන ඉන්නේ? භවය. අජෝ සංඥා කිව්වේ ඒකයි. ඊළඟට මේක සඳහා මම භාවිතා කරන දියුණු කරන දේවල් තියෙනවා හැමදාම. එහිමයි ඕගොල්ලෝ කල්පනා කරන්නේ මේ අදාහන කෑමට වඩා හොඳ කෑමක් මං හෙට රසට හදන්නම් කියලා නේද? එතකොට එනං ඉතින් වේදනාගේ එහෙම නැත්නම් අර පුද්ගලයා රසාවක් කරනවා එයා හොඳට සැපට ඉන්නවා කියලා ඔයගොල්ලෝ හිතාගෙන ඉතින් එයා ඉගෙන ගත්ත චාටර්ඩ් ඉංජිනේරින් අරවා මේවා තමුණුත් ඉගෙන ගන්න එක කල්පනා කරනවා. එතකොට මටත් පුළුවන් කියලා අරවාගේ බෙන්ස් කාර් එකේ යන්න ආදී වශයෙන්. එතකොට එහෙනම් අන්න මෙන්න රූප, වේදනා, චේතන. ඒක තමයි ටී ක්ලබ් එක කප් එක. එතකොට මම කනෙක්ටඩ් වෙලා තියෙන්නේ මොකද්ද? සංයුක්ත වෙලා තියෙන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා. ඉතින් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකද්ද? හිස්සෙච්ච සංඥාව, පොහු සංඥාව, සුබයි කියන එක බොරුව, නිත්‍යයි කියන එක බොරුව. සුබේට නිත්‍යෙක් කහවල්ලා අර කට්ලට් තියනවා, කට්ලට් තියනවා කියලා අන්න සුකයි කතාවක් නේද? ඉතින් මගේ ටී කප් එක හිස් කියලා ගත්තහම මේ හිස්සෙච්ච එකකින් නේද මම මේ විඥානීය කියන හැන්ඩල් එක හදාගන්නේ. අන්න ඒක තේරුම් ගත්තාම හිත නතර වෙනවා. ඉතින් ඒක තමයි ඔය පෙන්නන්නේ. ඉතින් මේ පුද්ගලයා මේ කිසියකට ඇටැච්මන්ට් එකක් නැහැ. ඒ තමා සකස් කළොත් තමයි මේක තියෙන්නේ. ඉතින් රාගය නිසා අපි මේ සකස් කිරීම අර රැල්ලක් හදාගන්න. රැල්ල නැති වෙනවා. රැල්ල නැති වෙනවා කියන්නේ ඉතින් විඥාන ධාරාව දුවන්නේ නැහැ, නතර වෙනවා. එතකොට ඒක තමයි මේ තුන්වෙනි අවස්ථාවක බොහොමකට භාවනාවක්. ඊළඟට බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි නැවත අනිකක්ද කියලා. ආර්ය ශ්‍රාවකයන් මෙසේ කල්පනා කරයි. මෙලූ යම් කාමියොත්, පරලූ යම් කාමියොත් එද්ද? මෙලෝ යම් කාම සංඥාවොත් එද්ද? පරලෝ යම් කාම සංඥාවොත් එද්ද? මෙලෝ යම් රූපයොත් එද්ද? පරලෝ යම් රූපයොත් එද්ද? මෙලෝ යම් රූප සංඥාවොත් එද්ද? පරලෝ යම් රූප සංඥාවොත් එද්ද? යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත් එද්ද? යම් ආකින්චනායතන ධ්‍යාන සංඥාවොත් එද්ද? මේ සියලු සංඥාව ඉතිරි නැතුව නිරුද්ධ වෙද්ද? යම් ඒ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද? ඒ ශාන්තේ, ඒ ප්‍රණීතේ මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නා සංඥායතන හේතු වී පහදී. මේ භවයෙන් පැහැදීම ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන්නා විපාක විඥානී කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණේ ඇත්තේ. මහන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි අපේ තියෙන්නේ. ධ්‍යාන සංඥාව වුණත් එහෙමම තමයි. එතකොට ඒ සංස්කාර මගේයි කියලා නොගන්නා එකෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට ඒ කියන්නේ මේ ඔක්කොම මේ ආකින්චඤ්ඤායතනෙ දක්වා තිබුණා වූ සංඥාවත් ඒවත් රෝගී. කෙනෙක් තේරුම් ගන්න ඕන නම් හැම සංඥාවම රෝගී කියලා ඒ පුද්ගලයා ඒ සංඥාව මගේ කියලා ගන්නෙ නෑ. මතකද අපි ඔක පැහැදිලි කළා අර වඩු වාසුන් නැගේ කතාව. ලී කෑලි තුනක් හම්බෙලා දෙකක් හොඳයි එකක් ගුල්ලු ගහලා එයාට කරගන්න තිබුණේ නෑ මේසයක් හැදුවා. හැදුවට පස්සේ පෙන්නවා දකුණු පැත්තේ හැදුවු මේ මේසේ දකුණු කවුල්ට තියෙන්නේ අර ගොල්ලු ගහපු ලී කෑල්ල කොයි වෙලාවක හරි කඩාගෙන වැටේවිද කියලා. එතකොට එයා ඒ සංස්කාරය මගේ කියලා ගන්නෙ නෑ. ඉතින් ඒ කියන්නේ කිසිම වඩු වාසුන් නැහැ කෙනෙකුට හොඳ ලී කෑල්ලක් හම්බ වෙන්නේ නෑනේ. ඕනම වෙලාවක ඒකයි. මිනිස්සු හිතන මම හොඳට මේසේ හදනවායි කියලා අන්තිමට බලුවාම මේ මොකක් හරි කැලලක් හරි මේ ලී අඩුපාඩුවක් හරි මෙතන තියෙනවා. හැම සංඥාම රෝගී. ඉතින් ඕක තේරුම් ගත්තායින් පස්සේ ඉතින් දැන් ඉස්සෙල්ලා භාවනාවේ තියෙන ඕක පේන මේක රෝගී නෙමෙයි මලමුත්‍රා අසුචි ගොඩකටනේ මම මේ සුබයි කියලා කිව්වේ. ඉතින් එහෙනම් අසුචි වාගේ ජරා ගොඩක් ගත්තා නම් ඉතින් ඕගලන්ට ඕක ඇඟ ඇතුලේ කොච්චර කැරකි කැරකි ගියා කිව්වත් මම මොන ආටෝප ගලත් මගේ වේදනාවලින් සංඥාවලින් අගයන් කොච්චර දුන්නා වුණත් වාට කෙනෙකුට කියන්න පුළුවන් මං හරි දැන් ලොකෝ බෝසුතෙක් කියලා හොඳට මම මේ ඉන්නවා මෙහෙමයි කියලා. හැබැයි මේක ඇතුලේ දිරනවනේ. එතකොට ඒකේ ඒ අර්ථය තේරෙනවා තමන්ට. එහෙමනම් මේක පවතිමක් නැහැ. එතකොට හැම සංඥාම රෝගී කියන එක තමන්ට වැටහෙනවා නම් ඉතින් ඒක මගේ කියලා ගන්නෙ නැහැ. ඉතින් එතකොට ඒ කියන්නේ සංස්කාර මගේ කියලා ගන්නෙ නැතුව නිය සංඥා නාසඤ්ඤායතට යන්න පුළුවන්. ඉතින් ඕක පෙන්වන්න පුළුවන් මේ වෙලාවේදී විඥාණී හට ගැනීම කියන එක ඔය බෙල් ෂේප් කර්ව් එකක් තියෙන්නේ. ආන්නේ වගේ තමයි. දැන් බලන්න බෙල් ෂේප් කර්ව් එකට මෙතනම පේනවා. වේදනා, නාම රූප, චේතනා ඒ පස්සේ මෙතනින් මෙහෙම බහැලා ඉදන් සත්‍යයට යන්නව කර්ව් එකක් තියෙනවා. ඉතින් ඕක මේ විඥාණී ධාරාවක් නේ. දීපහරක් වගේ වුණාම ඉතින් මේක ගලාගෙන යනවා. ඉතින් ඒක එහෙනම් මේ තිබිච්ච වේව් එක දැන් ඊළඟට මූව් වෙනවා දකුණට නේද? ෂිෆ්ට් වෙනවා. ඉතින් පරාමාස මෙතන මේ තීන මිද්දය ඒ වගේම මෙතනින් තියෙනවා විඥානේ ඉතින් ආපහු මෙහෙම බහලා යනවා කියන එක තියෙනවා. එතකොට මේක වෙන්නේ මොකද්ද? දැන් අපි මං කියවනේ අරමු මම පොඩි කාලේ කැකිර මාළුවක් කාලා තියෙනවා. මං කියනවා තාමත් කවුරුත් මට මේ විදිහට හදලා දුන්නේ නැහැ කියලා. එතකොට මම අද කැකිර මාළුවක් කනකොට මට යම් කිසි වේදනාවක් ඇති වෙනවාද ඒක තමයි අපි මේ පෙන්නන්නේ. මේ වේදනාවේ යගේ අන්න බෙල් ෂේප් කර්ව් එකේ අපි හිතමු A කියලා පොයින්ට් එකකින් අපි ලකුණු කරනවා කියලා. එතකොට දැන් මම ඊළඟට ඒකේ පළවෙනි රාමුව අපි දැන් වටකරකවනවානේ. පළවෙනි රාමුව ඔන්න මේක කනකොටම අවිද්‍යාවෙන් තමයි කරකෙන්නේ. ඔන්න එක පාටම මේක කැකිරි කියලා ඔන්න ගත්තා. පළවෙනි කට ගත්තා. ගන්නකොටම ඊට පස්සේ ඉන්නේ මොකද්ද? පොඩි කාලේ කාපු එක කොච්චර හොඳද? අන්න තමන්ගේ බෙස්ට් එක ගේන. එතකොට අපි ඕක B කියලා ලකුණු කරා ඉතින් ඒ P කියලා නේද? එතකොට දැන් අන්න ඒකට තමයි අපේ මාන වෙන්නේ. ඔන්න ඔතන ඉතින් අපිට අභිජ්ජාවක් තියෙනවා. අන්න ඒකට තමයි මාන වෙන්නේ. ඒ මානෙන් තමයි ඒක කරකොල්ලගෙන ආවෙත්. ඒකට මාන වීම කියන එක තියෙනවා. ඉතින් මේ මාන්නේ අඩුම එක්කෙනා තමයි ওই නිව සංඥා නාසඤ්ඤායතන ලාභිය. එයා ගණ්ඩ යන්නේ නැහැ. එයා ඒ දක්වා කරපු සංස්කාරයෙන් ඉන්නේ. එයා අලුත් සංස්කාරයක් හදන්නේ නැහැ. එතකොට එයාගේ සංඥාවක් නැහැනේ. අර පොඩි කාලේ වාගේ කියලා ගන්න දෙකක් වෙන් කරන්න කතාවක් නැහැ. එතකොට ඉතින් ඕක ඇත්තෙම කියනවනේ ඉතින් කර්මයනේ. කර්මය නිසානේ. පූර්ව කර්මය නිසා. කර්ම විඥානේ උතන ඉන්නේ. එතකොට මේක වදාලාම ආනන්ද හාමුදුරුව වාගතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ විපාක භවය නොපවතින්නේ. දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවය නොපවතින්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. ස්වාමිනී මහණ දෙවි පිරිණිමේ ආනන්ද දෙවි ඇතැම් මහණේ පිරිනව පාන්නේ. ඇතැම් මහණේ පිරිනව නොපාන්නේ වදා. ස්වාමිනී යම් හේකින් මේ ඇතැම් මහණේ පිරිනව පාන්නේ. මේ ඇතැම් මහණේ පිරිනව නොපාන්නේ. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේ? ආනන්ද මේ ශාසනයේ මහානතම මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් දැන් මාගේ මතු විභාග භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමු. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. එතෙ මේ උපේක්ෂාවට මමයි මගේයි සතුටුයි. මමයි මගේයි කියයි. මම මෙයාගේ තෘෂ්ණාවෙන් වැසගනී. ඒ කියන්නේ අභිනන්දති අභිවදති අජෝසායතිත්‍රි කියලා ගන්න. ඉතින් මේ ආනන්ද හාමුදුරුව ඇහුවේ මේ පුද්ගලර දැන් අපි පෙන්වන්නේ මේ කර්ම විඥානේ මෙතන පීක් එක හැදුවා. ඇයි මම පොඩි කාලේ කාපු එක ගිනාවේ මොකද? පොඩි කාලේ එකට තණ්හාව වෙලා නේ මේ කතාවකට ඇදුනේ. එතකොට ඉතින් බුදුහා ආනන්ද හාමුදුරුව ඉතින් ඒක දැනගෙන ඉඳලා තියෙනවා ඒකනේ. මේ කර්මී කියලාම ගලින්ම කතා කළේ. එතකොට බුදුහාමුදුරන්ගෙන් අහනු ඒ පුද්ගලයා ඒ කර්ම රස කරේ නැත්තම් ඉතින් ඒ විපාක භවය නොවන්නේ මේ විදිහට දන්නේ කෙනා යා පිරිනොම් පානවද කියලා. ඉතින් තථාගතයන් වහන්සේ පවසන එක්කෙනෙක් පිරිනොම් පානවා තව එක්කෙනෙක් නෑ. ඉතින් ඒකේ හේතු ප්‍රත්‍යයහුවාම පෙන්නවා මේ එක්කෙනෙක් ඒ උපේක්ඛාවට ගියා. හැබැයි දැන් එයා උපේක්ඛාවට අභිනන්දති අභිවදති අජෝසායතිත්‍ති කියලා එයාට සතුටු වෙනවා. අන්නේ පුද්ගලයා පිරිනොම් පාන්නේ නෑ. ඒ උපේක්ෂාවට සතුරුවන්නා වූ මමේ කියන්නා වූ තෘෂ්ණාවෙන් බැස ගන්නා වූ උපේක්ෂාව විඥාණී ඇසුරු කළේ වේ. ඒ දැඩි කොට අල්ලා ගැනීම ආනන්දිය දැඩි කොට අල්ලා ගැනීම සහිත වූ මහාන තෙමේ පිරිනොම් පාන්නේ නෝයි. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ ස්වාමිනී දැඩි කොට අල්ලා ගන්නා වූ මහාන තෙමේ කුමක් දැඩිසේ අල්ලා ගන්නෙද? නිව සංඥානාසඤ්ඤායතනයයි කියලා වදාලා ස්වාමිනී මහාන තෙමේ වනාහි දැඩි කොට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න ආනන්දේ වහනතේ වනාහි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ යම් නිවසඤ්ඤාන ආසඤ්ඤාතනයක් වේද මේ වනාහි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා කියනවා. එතකොට දැන් මේක පෙන්වන්නේ අපි අර ඉස්සෙල්ලා බෙල් ෂේප් කර්ව් එකේ අර B පොයින්ට් එක බෙස්ට් එක ගිහලා මගේ ගෙනාවයි පූර්ව කර්මය නිසා නේද ඔය ගෙනාවේ පොඩි කාලේ කාලා තණ්හාවෙන් අගයක් දීලා නේද චේතනා වෙලා ඉතිබුනේ. එතකොට දැන් මේක දැඩිකට අල්ලා ගන්නවා නම් එයා දැඩිකට අල්ලා ගන්නා පුද්ගලයා නිවසඤ්ඤා නාසඤ්ඤායදීනේ තමයි ඒක අල්ලගන්නේ. ඉතින් ඒක තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා තථාගතයන් වහන්සේ ප්‍රවසුවා. ඉතින් ලංකාවේ මිනිස්සු එහෙම හිතාගෙන ඉන්නවනේ මේ මනුස්ස භවය තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා. ඕගොල්ලෝ බණටත් අහනවනේ එහෙම කියනවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා නෑ ඒක නෙවෙයි නිවසඤ්ඤා නාසඤ්ඤායදීනේ. ඒතර ඇයි ඒ ලංකාවේ මිනිස්සු එහෙම කියන්නේ? ඕක හරියට අර මිනිසු ඉන්නව නේද මේ මොනවද ගෝල්ෆ් ගහන්නේ. ඉතින් දැන් ගෝල්ෆ් ගහන්න ඔය ටිකක් ලොකු අයනේ ගෝල්ෆ් ගහන්නේ. ඉතින් ඒ පාර දැන් ඉතින් මෙයා දකින්න ඔය ලොකු කම්පැනි එක මහත්යා කෙනෙක් එහෙම ගෝල්ෆ් ගහනවා. ඒ පාර ඉතින් මෙයා කොහොම හරි ක්ලබ් එකට මැදිලා කොහොම හරි ඔක පුරුදු වෙනවා ගෝල්ෆ් ගහන්න. ඉතින් දැන් අර ලොකු මහත්යෙකුත් ඕකේ ගහනවා. ඉතින් දැන් ඉතින් ඊට පස්සේ තමන් ගිහිල්ලා මේ ඔය පාටි එකදී හරි දෙන්නේ කෙනෙක් කතා වෙනකොට අර මහත්යා ගැන කතා වෙනවා. අර ලොකු මහත්යා ගැන. එයා කියාමන් කෙනෙක් ලොකු කෙනෙක්. ආ අපි දන්නවනේ මහත් එක ගොල් ගන්නවනේ කියලා අතත් දාගත්තා නේද? අන්න ඒ වගේ මේ බුදුහා මනුසු ලෝකේ මිනිස්සයා උස්ස ගන්න ගොල්ෆ් ක්ලබ් එකට දාගෙන තියෙන කවුද? මේ වීතරාග වීත දෝෂ වීත මොහොච්ච බුදුහාමුදුරුවා. තථාගතයන් වහන්සේ මේ මනුසු ලෝකේ ඉපදිනවා කියලා තමයි මේ මිනිස්සු කල්පනා කරගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේක ඉපදෙන්නේ මේ ලෝකේ බැලන්ස් කරන්න. දැන් බලන්න බුදුහාමුදුරුවෝ දැන් අකනිටාව එහෙම rahat වෙන්නත් පුළුවන්නේ නේද? එතකොට බුදුහාමුදුරුවෝ බැලීරාවත් හිතන්න බලන්න දිවි ලෝකේ පහළ වුණා කියලා. මොකද වෙන්නේ ඕගොල්ලන්ට? උඩ පයින්න තමයි වෙන්නේ. ඈ දැන් මේකේ උපන්නාම නම් දිවි ලෝකේ දෙවිවරුන්ට එන්න පුළුවන් ඉඳලා ඒ අය එනවා බ්‍රහ්මයන්ට එන්න පුළුවන්. අපි ගැන අනුකම්පා කරලා ආවහම කල්පනා කරනවා. අර ගෝල්ෆ් ක්ලබ් එකේ කතාව වගේ තමයි. මේක තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා. මාන්නේ නේද? මාන්නේ අයින් කරගන්නේ කියන අවස්ථාවේ මාන්නයක්ම තමයි ඇති කරගන්නේ මිනිස්සු. එතකොට ආනන්දේ මේ ශාසනේ මහානතමේ මෙසේ පිළිපන්නේ වේ. පෙර මා විසින් කර්ම රස නොකරන ලද්දේ නම් දැන් මාගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රස නොකලේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමින් මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? එතෙ මේ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකියන්නේ. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ එය ඇසුරු කළා වූ විඥානෙ නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දය දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා පදාලා. ඒ කියන්නේ අර උපේක්ෂාවට යන අය නාබිනන්දති නාබිවදති නාජෝසායතිත්‍ති කියලා ගන්නවා. ඒ උපේක්ෂාව අල්ලගෙන ඉන්නේ නැත්තම් අන්නේ යා පිරුණම් පානවා කියලා. ආනන්ද හාමුදුරුවෝ පවසන ස්වාමීනි ආශ්චර්යය, ස්වාමීනි අද්භූතේ, ස්වාමීනි ඒ ඒ සමාපත්තිය ඇසුරුකොට භාගතුන් වහන්සේ විසින් භෝගයන්ගෙන් එතර කිරීම වදාරන ලදී. ස්වාමීනි ආර්ය වූ විමුක්ෂය කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ය ශාගතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියෝ, පරලෝ යම් කාමියෝ, මෙලෝ යම් කාම සංඥාවෝ, පරලෝ යම් කාම සංඥාවෝ තෙද්ද, මෙලෝ යම් රූපයෝ තෙද්ද, පරලෝ යම් රූපයෝ තෙද්ද, මෙලෝ යම් රූප සංඥාවෝ, පරලෝ යම් රූප සංඥාවෝ තෙද්ද, යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවෝ තෙද්ද, යම් ආකින්චන්නායතන සංඥාවෝ තෙද්ද, යම් නිව සංඥා නාසංඥායතන සංඥාවෝ තෙද්ද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරෙහි දැඩිසේ අල්ලා ගැනීමක් නැතු චිත්තයාගේ යම් විදීමක් වේද, ඒ අමෘතේ නම් වේ කියලා. මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ දැන් බුදුහාමුදුරු ඔක්කොම පෙන්වුවා මෙතන. ඒ කියන්නේ රූප රූප සංඥා නේද? එතකොට ඒ ධ්‍යාන ධ්‍යාන සංඥා, ආකින්ඥායතන සංඥා, නිව සංඥා නාසංඥායතන යන්න පුළුවන් ඔක්කොම තැන් බුදුහාමුදුරු පෙන්වුවා. වෙලා බුදුහාමුදුරු පෙන්වනවා මේවා ඔක්කොම සක්කාය. ඉතින් මේ සක්කාය කියන එක හැදෙන එක දැන් අපි ওই පංච නීවරණ තියෙනවා නේද? ඒකෙන් සම්පූර්ණයෙන් අපි මේකෙන් ජැක් එකක් ගහනවා. දැන් අන්න මේ කබලින්කාර ආහාරය ඉඳන් සංඥාවට යන්න ජැක් එක ගහන්නේ මෙතන. අපි තියෙනවා මේ කාමච්ඡන්ද කතාව. ඊට පස්සේ ව්‍යාපාදේ මේ නාම රූප තියෙන ගණන් හිතන්නකෝ. ව්‍යාපාදයෙන් තමයි මේ සංඥාවෙන් ඉඳන් ඒ චේතනාවට යන්න ගහන්නේ. ඊට පස්සේ ආභව. ඉතින් චේතනාවෙන් ඉඳන් මේ විඥාණයට යන්න තීන මිද්දය. පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. මොන ජැකේ ගහනවා අන්න විඥාණය නිකන් පාලමක් වගේ එක හා සෙට් වෙනවා. දැන් ඊට පස්සේ ඉතින් ඕක පවතිනවා කියලා අර උද්දච්චය තියෙනවානේ. මතකද අර කාම සංඥා කියලා පෙන්වුවේ දැන් ටිකකට ඉස්සෙල්ල දකුණු පැත්තේ. ආන්න එයා ගහන උද්දච්චය මේක පවතිනවා කියලා. පවතින්නේ නැහැ නමුත් ගහනවා. ඉතින් ආව මෝහය පැත්තට. දැන් ඉතින් මෙතන ආවට පස්සේ අවිද්‍යා ආශ්‍රය ඉඳන් කාමාශ්‍රයට යන්න අන්න ගහනවා මේ පල්ලෙහෙන් සැකේන් ජැකේ. දැන් මොකක්ද උනේ? මේ ධාරාව මෙහෙම වටේට ගලාගෙන ආව මේ ෆ්‍රේම් එකක් වාගේ. ආපහු ඉතින් රාග සද්දේට ආවම අන්න අපි රූපේ ස්පර්ශ කරනවා. අන්න ෆ්‍රේම් එක සම්පූර්ණ වෙනවා. ඉතින් මේ විඥාන ධාරාව මෙහෙම ගලනකොට මොකද්ද වෙන්නේ? මේ චේතනාව කියන තැනින් ඇතුළට යන යමක් බහිනවා. බහිලා මේක යටසේ හැංගෙනවා. අහංකාරයයි මමංකාරය මේ පරාමාසයේ පල්ලෙහෙන් ඒ දෙන්න එකට එක්කව වෙලා ඉන්න උතන හැංගෙන්නේ. ඒක හරියට ඔය බ්ලොටින් පේපර් එක ඕගොල්ලෝ දැන් තීන්ත ඉරුවට පස්සේ ඕගොල්ලන්ට කියන්න පුළුවන් ද මේ තීන්ත ටික ගියේ මෙන්න මෙතෙන්ටයි කියලා. ගියා කියන එක දිනවා ඒ නිසා මෙතනයි කියලා කියන්න බෑ. සිංක් එකට වතුර දැම්මාම වතුර ටික යනවා පේනො කොහෙද ගියේ කියලා හොයා ගන්න නෑ නේද? ආන් ඒ වගේ මෙන්න මේ චේතනා තියෙන තැනින් බැස්සා බහලට. ඉතින් ඕක අපි හදාගත්ත මේ සක්කාය එක එක ධානයන් ආදී වශයෙන් මේක වටේට කරකෝල කරකෝල ඉතින් නිව සංඥා නාසංඥා ඉතින් දක්වා දැක්කා. බුදුහාමුදුරුවෝ පෙන්වුවා මේ ඔක්කොම සක්කාය ඕන් බොඩි කියන එක. එතකොට මේකෙන් නැතුව මිදීමක් වෙනවද? මෙන්න මේක අමෘතයයි කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වුවා. ආනන්දේ මෙසේ වනාය මා විසින් කම්පා නොවන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලද්ද. ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදි. නිවසඤ්ඤා නාසඤ්ඤායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදි. ඒ සමාධිය අසුරකට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරන ලදි. ආර්ය වූ මොක්ෂය දේශනා කරන ලදි. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පායතාව ශාස්ත්‍රෝ විසින් අනුකම්පාව බෝධවා ගත යුතු යමක් වේද මා විසින් ඒ තොබට කරන ලදි. ආනන්දේ මේ වෘක්ෂ මූල වෙත, මේ ශුන්‍යාගාර වෙත් ආනන්දේ ධ්‍යාන කරව ප්‍රමාදනෝ පසු පසුතැවිලිනෝ මේතකොට අපගේ අනුශාසනාව වෙයි කියලා වදාළා. භාගතුන් වහන්සේ මේක වදාලා සතුටු සිත් ඇති ආයස්මත් ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා තියෙනවා. එතකොට කොහොමද අපි මේකේ භාවනා කරන්නේ? භාවනා කරන්න ඉතින් මේ බුදුහාමුදුරු කිව්ව විදිහටම තමයි නේද? අර වාක්‍ය ගත්තත් ඇති මතක තියාගත්තා. අනිච්චා භික්ඛවේ කාම තුච්ච මුසා මෝසදම් මයා කතමේ තම්බික්කවේ බාලලාපන. ඕක හිතුවත් ඇති. ඒ කියන්නේ මේ කාමයේ කියන එක අනිත්‍යයි. ඒක දැක්කනේ. අර සංකප්පයේ කියන එක මෙතන සුභයි සුඛයි අත්තා කියලා සංකප්පේ. සංකප්පේට රාගේ වෙලයි කාමේ. එහෙනම් සමුදයක් තියෙනවා. එහෙනම් අස්තංගමයක් තියෙනවා. මේ සුභ සුඛ කියලා ගත්තේ නැත්තම් මේ කතාව නෑ. එතනම එනවා අනිච්චා භික්කවේ කාම. ඉතින් මේක තුච්චයි. ඒක කිසි ගති උත්තක් ඇති දෙයක් නෙමෙයි. හිස් දෙයක්. ඊළඟට පෙන්නනවා කාම තුච්ච මුසා මෝස ධම්ම. ඉත සත්‍යාදිත්‍යානේ මතක් වෙනවනම් මේ ලෝකේ තියෙන ඔක්කොම මුසා මෝස ධම්ම. යම් කිසි සත්‍යයක් අමෝස ධර්මයක් තියෙනවනම් නිර්වාණය. කිසිම ආකාරයකින් මේ කාමයන්ගේ මේක පවත් ගන්න පුළුවන් කමක් නැහැ නේ. ඉස්සේ ඉන්නේ මං කියේ අර මිනිස්සේ මේ වෙලාව ඉන්නවා සනීප වෙලා දුර්වලලා මේක කාලා බලන්න ඊට පස්සේ ඔයා හොඳට පෝස්ටිමත් වෙලා ඉනවා සත්‍යාදිත්‍යාණයෙන් කියන මොකද උන්නත් ගොම්බෙට්ට ඉන්න මනුව මරනවා නිසා වෙන මොකක්වත් හිත වෙන්නේ නැහැ නේ. එතකොට මායාගත මේත මායාවකින් කරන ලද්දක් වෙන්නේ බාලලාපන. බාලයාගේ වචනයෙන් තමයි වාචනික වුණුවක් වෙන්නේ. බාලයා තමයි අපි මේ නැති කාමයන්ට හරි දක්ෂයි කාමයන්ට ඇදලා දාන්නේ. ඔය විදිහට කමං කෙනෙක් කල්පනා කරලා කල්පනා කරනවා මම නම් මේ මාරයේ ඌල් කොටුට වෙලා ඉන්නේ නැහැ. මම මේ ගුගුල් කොටුවෙන් කොහොම හරි එළියට පැන ගන්නවා. මොනවද ඒකට ඕගොල්ලෝ ඉතින් කරපු භාවනාවන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලින් මේ කොටසක් හරියට මඟ හරි ඒ භාවනාවන් ධානයෙන් හරි භාවිතා කරලා පංචේන්ද්‍රියම් පංච බලයන් හරියට මඟ ආදි වශයෙන් සප්තබෝධ්‍යංගේ භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියන අදිෂ්ඨානය දැඩි අදිෂ්ඨානයක් ගන්නවා මම මේක නම් ඉන්නේ නැහැ කියලා. ආන්න ඒකෙදි චතුත්ත්‍ය අධ්‍යාය ඒකට එනවා කියන එක. ඒ කියන්නේ අපමාණං ස්වභාවිත මේක ජරා ගොඩක් ගොම්බෙට්ට ගොම්බෙට්ට වශයෙන් කෙනෙක් කල්පනා කරා නම් වෙන මේකේ මොකක්වත් නැහැ ගොම්බෙට්ටම තමයි තියෙන්නේ කියලා. එහෙමනම් ඉතින් තමන් එළියට පැන ගන්නවා නේ ගොම්බෙට්ටෙන් නේද? ඒ විදිහට කුකුලෝට ඇතුලේ ඉන්නේ නැහැ. ඒක තමයි පළවෙනි එක. ඊළඟට දෙවෙනි එකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ මෙතන මේ ඔක්කොම ප්‍රශ්න ඇදීලා තියෙන්නේ යම් කිසි රූපයක් වෙද්ද කාම සංඥාව සතර මහා භූතය. ඉතින් ඒ භාවනාව ඔයගොල්ලෝ කරලා තියෙනවානේ. මෙතන මේ ඇඟිල්ල දික් කළා මේ රූපයට දික් කළා පෙන්නවා මේක නිසා තමයි මේ ප්‍රශ්නේ කාම සංඥා ඇති වෙන්නේ. මතකද කාම සංඥා අපි කිව්වේ වේදනාවයි රසම්පජානකාරීත්‍යයි ඒ රේඛාවනේ. එතකොට මේ පැත්තෙන් කාම කතාව නේද? සංකප්පේට රාග වේ. ඉතින් මේවා ඇති වෙන්නේ මෙන්න මෙයා හින්දා රූපය. එහෙමනම් ධාතු මනසිකාරය කළා අසූචි පටවීම මගේ නෙමෙයි අභ්‍යන්තරේ දින අසූචි පටවීම මගේ නෙමෙයි ওই විදිහට. අර දදු තුපුඤ්ඤංගික කරේ. අන්න ඒ විදිහට ගත්තාම Taman යනවා. ඒ ආකාසඥාන්තනේ. ඊට පස්සේ පෙන්නනවා කාරණා අටක් නේද? අර රූප, කාම සංඥා. ඒ දිට්ඨ ධම්මයි සම්පරායිකයි. රූප සංඥා. දිට්ඨ ධම්මයි සම්පරායික. ඒතකොට කාරණා අටක්. ඉතින් මේවා අභිනන්දනා කරන්න වටින්නේ නෑ. නාබිනන්දති නාභිවදති නාජෝසාය දිට්ඨති කියලා ගත්තනම් එහෙමනම් ඉතින් තවන්න පුළුවන් වෙනවා. ඒකෙන් ඔය හත්වෙනි ධානී කියන එක මේ හයවෙනි ධානී කියන එකට ගමන් කරන්න විඥානං ඡායතනි කියන එකට. ඊළඟට පෙන්නනවා මේ කම්පානෝන ධාන සංඥාව මේ ආකින්චන්නායතන සමාධියක් වේද අන්න ඒක හොඳයි කියලා. අර සංඥාව නිරුද්ධ වෙනවනම් ඒ කියන්නේ විඥානං ඡායතනි තියෙන සංඥාවන් හැම නිරුද්ධ වෙනවා. ඉතින් අපි කිව්වේ අර කම්පිටිෂන් එක ගැන සාරාංශය නේද? ඒ කියන්නේ ඉතින්දි පැහැදිලි කරානේ කඩයක් දාගෙන හිටියද ඉන්නන්න බැරි වුණා. ධානයට ගිහිලත් බැරි වුණා. එහෙනම් මේ වේදනාව නැති වෙන එක හොඳයි. ඒතන් සන්තන් ඒතන් පනීතන් කියලා කල්පනා කරනවා. මේ වේදනාව නැති වෙන එක හොඳයි කියලා. අන්න ඉතින් දියා යනවා හත් වෙනි ධානී කියන එකට. ඉතින් අපි එතෙන්දි තමයි පෙන්වුවේ ඔයගොල්ලන්ගේ භාවනාව භාවිතා කරන හැටි මෙතන මේ භවයේ භෝගේ වෝකාරේ. ඒක නිසා ඔයගලන්ට අහංකාරය කියන එක ඇති වෙනවා. අහංකාරය ඇති වුණා නම් මමංකාරය ඇති වෙනවා. මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලනවා කියන එක ඒක කල්පනා කරන්න. එතන මේ හැම එකෙම ඔයගලන්ට වෙලා තියෙන්නේ ඕකනේ. භෝගය නිසාත් වුණා, භවය නිසාත් වුණා වෝකාරේ. හැම එකෙම අහංකාරය. අහංකාරය වුණා නම් මමංකාරය ඇති වෙනවා. එහෙනම් ඉතින් මං කැරකීම් කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒක තේරුම් අරගෙන මේක අපි අංශකණුවකින් කැරකෙවුවා නම් අන්න අපේ භාවනාවට ගන්නා උ ඩයග්‍රෑම් එකට එනවා පස්වෙනි ස්ලයිඩ් එකේ. ඒකෙදි බලනවා හොඳට මේ අභිනිවේෂයයි අවිද්‍යාවයි මෙතන තියෙන මෝහයයි ওই තුන් ධර්මයේ නිසා මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා නේද? විඥාන ආහාර පාට හොඳට භාවනා කරලා බලන්න. ඉතින් අර එක පාටම අපි කිව්වා අර ප්‍රසන් මූමන්ට් එකේ ඔක වෙන්නේ මොකක් හරි සත්‍යයෙන් දැකපු ගමන් මේක හොඳයි කියලා එකපාරට මෙයා හරි ලස්සනයි කියලා අර සුබයි කියන එක පරාමාසයෙන් ඇදිලා එනවා. ඔයගලන්ට මොකක්වත් උල්ලම් බාරක්වත් අර මිනිස්සයාගේ වැදුනේ නැහැ. එතකොට පෙර අවිද්‍යාවයි පස්සේ මෝහයයි දෙකම එකයි. මෙතන තියෙන අවිද්‍යාවනේ මෙතන පස්සේ මෝහය වෙන්නේ. ඉතින් මේ දෙක අතර මොකද්ද තියෙන්නේ? කිසි දෙයක් නැහැ නෙමෙයි. ඉදන් සත්‍ය කියන එකට කිසි දෙයක් තිබිච්ච එකම හැමම තියෙනවා. මේක වෙනස් වුණොත් නෙමෙයි මේ දෙක අතර වෙනසක් තියෙන්නේ. මේක වෙනස් වීමක් වුණේ නැහැ. අරක දැක්කා විතරයි. අන්න ඒ මොහොතේම මේක ඇදිලා යනවා. ඒ කියන්නේ අපි කොච්චර මෝඩද නේ? ඒ කියන්නේ මොකක්වත් හම්බෙන්නේ නැතුව මේක හෙල්ලෙනවා කියන්නේ. උලම්පාරක්වත් වදින්නේ නැතුව හෙල්ලෙනවා කියන එක නෙමෙයි පෙන්නන්නේ. එතකොට ඒක හොඳට බලනවා මේ කාරණා තුන. ඉතින් මේ භවයේ යම්කිසි මෝහයක් තියෙනවද ඊළඟ භවයේ කැරකිලා ගිහිල්ලා වුණා අවිද්‍යාව කියන එකට එනවා. අන්න අර ලොකු බෙල්ට් එක ගන්න ඒකත් එක්ක මෙතනින් මම යන්නේ හිතෙන්ට නේද කියන එක. එතකොට එහෙනම් ඉතින් ප්‍රශ්නේ හැදිච්ච හැටි පේනවා. ප්‍රශ්නේ හැදුනට උඩු දෙව්වට පස්සේ ආපහු ප්‍රශ්නේ හැදෙන හැටි ආයෙත් පේනවා. මේ තුන් ධර්මයෙන්ම මේක ඇදෙනවා. එතකොට ඇදුනට පස්සේ ඇති වෙන ප්‍රතිඵලය, ඉතින් මෙතන මේ භාවනාවට මෙන්න මේ වාක්‍ය තුන හොඳට ගන්න. පෙර මෝහය දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. මොකද්ද දෝෂ සහිතව ජීවත් වෙන්නේ? මෙතන තියෙන ඕකාරයනේ ආකාසඤ්ඤායතන වාගේ එකක් අල්ලගෙනමම හිටියා කියන එක. ඊළඟට දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම අදත්තාදානි. ඒ කාරණා තුන බලලා තමයි අර තුන ඇදෙනවා කියන එක හිතන්න ඕනේ. දැන් මම මොකද්ද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියන එකද? නැත්තම් මේ රස්සාවක් කළා මේක අදත්තාදානි කරගෙන මම ජීවත් වෙලා ඉන්නවා. මගේ දැන් අවිද්‍යාව. ඊළඟට කාමයේ වර්ධවා හැසිරීම, කාම සංඥාව, ඉතින් ඒකෙහි ඇලීම, අභිනිවේෂය. මේ තුන් ධර්ම නිසා මේක ඇදෙනවා කියන එක හොඳට බලමු. ඒ බැලුවට පස්සේ ඉතින් අපිට පේනවා ඇදුනට පස්සේ ප්‍රතිඵලය මොකද්ද? මෙතනින් අවිද්‍යාවයි ඒ වගේම චේතනාව එක්කවෙලා මේක ඇතුළේ තියෙන දෝමනස්සය. මේ පැත්තෙන් කාම සංඥාව, අපි යන්නේ බයෙන් අගතියට. ඉතින් මේ වාක්‍ය හොඳට බලන්න. මේකේ මේ කාම සංඥාව නිසා මොකද්ද ඇති වෙන්නේ? දෝමනස්සයක් විතරයි. ඒ කියන්නේ මේ මැෂින් එකක් වැඩ කරනවා, මැෂින් එක වැඩ කරා නම් මට දෝමනස්සය විතරයි ඇති වෙන්නේ කියන එක එනවා මේ වාක්‍ය නැවතත් සිහි කරලා. එතකොට ඒක තමයි ප්‍රධාන භාවනාව. ඊළඟට අපි පෙන්නවා අර මේ ඔයගොල්ලෝ දන්නා වූ භාවනාව ප්‍රඥාදායකමකින් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරණාවටපත් වෙනවා නම් මගේයි කියලා ගන්න වටිනවද? ඒකෙන් අර ශුන්‍යතාවයට එනවා කියන්නේ. එතකොට ඒකෙන් හත්වෙනි ධ්‍යානෙට එනවා. ඒක තමයි දෙවෙනි කාරණේ කියලා කිව්වේ. ඊළඟට ඊළඟ භාවනාවට පෙන්නවා ඔය අනිකක්ද කියන කියලා කිසි දැනක මම කියලා හිතුවත් නැහැ. කිසියුගේ මම කියලා කිසියුකුත් නැහැ කියලා. ඒක මේ 2B ඩයග්‍රෑම් එකත් එක්ක මතකද 1A 1B 1C කියලා ලියාගත්තා. මේ පැත්තෙන් 2A 2B 2C කියුවා නේද? එතකොට මම පරිදේව ඉඳන් සෝකයට යනකොට මම කොහොම හරි රූපයක් අරගෙන ඒක සංඥා කරනවා. අර අරක කැඩුනවා කියලා ගත්තාම තමන් හදපු වේල්ම කැඩුනායි කියලා අරයා කිව්ව ගම තමන් මම සිමෙන්ති වලින් හදනවා කියලා අන්න සංඥා කළා නේද? එතකොට මම ගියා රූපේ ඉඳන් ඒ සංඥාවට. ඉතින් ওই විදිහට පොඩ්ඩක් බලලා මේ චේතනාවේ අර්ථ දැක්වීම කියන එක හොඳට සිහි කරන්න. මේ 1B ආවට පස්සේ කාමේසු සංවිත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? භවේ. එතකොට මොකක්ද අපි දියුණු කරන්නේ? රූපාගේ, වේදනාගේ, චේතනාගේ. අපි එතකොට ටී කප් එක. අපි මොනවද ඒක සඳහා අපි මේ භාවිතා කරනවා නම් දියුණු කරනවා නම් මොනවා හරි දෙයක් තියෙන්න එපා යූස් කරන්න නේද? එතකොට ඒවා තමයි රූපාගේ, වේදනාගේ, සංඥාගේ. ඔවත් එක තමයි අපි සංයුක්ත වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ ටී කප් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද? මේ සංඥාව. මේ සංඥාව පොහු සංඥාවක් නේ. බොරුවට අපි සුබයි කියලා කිව්වා මල මුත්‍රා ගොඩකට. බඩු පෙට්ටක් සුබයි කිව්වා. ඊට පස්සේ ඒක නිත්‍යයි කිව්වා. සුබේට නිත්‍යයක් කහවකට දැන් අන්න සුබයි කිව්වා. ඉතින් මගේ ටී කප් එක හිස් කියලා තමයි තේරුම් ගත්ත ගම ඒ හිස් වෙච්ච සංඥාවකින් නේද මම මෙන්න මේ විඤ්ඤාණේ හදන්නේ කියලා කෙනෙක් ගැඹුරට ගන්නවනම් අවබෝධ වෙනවනම් එයාගේ හිතන අතර වේ. ඒක තමයි තුන්වෙනි මේ කාරණාව හැටියට කිව්වේ. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වනවා කි මේ නේව සංඥා නාසඤ්ඤායතන. එතකොට ඉතින් නේව සංඥා නාසඤ්ඤායතනෙත් අපි පෙන්වුවේ අර තමන් මේ පීක් එකක්නේ හදන්න යන්නේ නේද? මාන්නේ පොඩි කාලේ ගාපු එක කියලා ඉතින් කර්මී. කර්ම විඤ්ඤාණේ. එතකොට එයා ඉතින් මේ ඔක්කොම සංස්කාරයි කියලා යා අරගෙන මේ සංස්කාර මගේ නෙමෙයි කියලා ගත්තන සංඥාවේ අනිත්‍යභාවය දන්නවා නම් සංස්කාර මගේ නොවෙන්නේ. අන්න නේව සංඥා නාසඤ්ඤායත නෙමෙයි. ඊට පස්සේ බුදුහාම ආනන්දහාමුදුරුව ඇහුවා ඉතින් යා පිරිනොම් පානවද කියලා. බුදුහාමුදුරුව කිව්වා එක්කෙනෙක් පිරිනොම් පානවා, තව එක්කෙනෙක් කෙනෙක් උපේක්ඛාවට යනවා, එයා අභිනන්දනා කරනවා නම් අභිනන්දති අභිවතිති අජෝසායතිත්‍ති කියලා ගන්නවා නම් එයා පිරුණම් පාන්නේ, අනිත් පුද්ගලයා පිරුණම් පානවා කියන එක පෙන්නනවා. ඉතින් අමෘතය ඒක බුදුහාමුදුරුවෝ ඊළඟට පෙන්නා දුන්නා. මේ ඔක්කොම සක්කාය. අපි මෙච්චර කලක් කරලා තියෙන්නේ මොකද්ද? එක්ක රූපය අල්ලගෙන මේ මනුස්ස ලෝකේ වාගේ සත්ත්ව ලෝකේ ආරගෙන හිටියා. එහෙම නැත්නම් ධානයක් අල්ලගෙන හිටියා නේද? එහෙම නැත්නම් ඔහොම ගිල අන්තිමට නිව සංඥා නා සංඥා ඇතනේ. මේකේ මේ ෆ්‍රේම් එක වටේ කැරකුණා බල්ලා කරුව කණු වටේ කැරගෙන වාගේ මෙච්චර තමයි කරලා තියෙන්නේ. ඔය හැම කැරකීමෙන් අපිට වෙලා තියෙන්නේ අර බ්ලොටින් පේපර් එකට උරනවා වාගේ යමක් ඉරුවා. ඒක දැන් හැංගිලා අහනුයි මමුයි අතර හැංගිලා ඉන්නවා. මිනිසු දන්නේ හැංගිලා තියෙන්නේ මොකද්ද කියලා. ඇයි හොයාගන්න බෑනේ? අර වතුර ටික ගියා කොහෙද ගියේ කියලා දන්නේ නැහැ වාගේ නේද? ඉතින් ඔය ඔක්කොම සක්කායි. ඉතින් ඒ සක්කායි ඉතුරු නැතු නැති වෙනවනේ. එහෙනම් ඒක තමයි අමෘතය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට ඒක තමයි භාවනාව අර බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට පළවෙනි එකෙන් පටන් අරගෙන ඒ ගමන් කරගෙන ඉන්නේ. ඕන කෙනෙකුට පුළුවන් නේ. අර ගොගුල් පට්ටියෙන් එළියට පැන ගන්නවා කියලා හිතන්න. ධාතු මනසකාරය එහෙම නේද? එහෙම ගිහිල්ලා අර මේ භාවනාව ටිකක් ගැඹුරට කරන්න. මේ අහංකාර නිසා මමංකාරය ඇති වෙලා මොකද්ද අපි කරගෙන තියෙන්නේ? ඉතින් මේක අවබෝධ කරගන්නවා නම් ලොකු විශාල ධර්මයක් අවබෝධ කරගන්නවා. මේ පරාමාසී ඉදන් සත්‍යයට ඇදෙනවා මෙන්න මේ තුන් ධර්මයේ උඩ කියන එක. එතකොට ඒක තමයි කරන්න තියෙන භාවනාව. එහෙනම් අපි මිනිත්තු 5ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.